නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අදත් අපි අර ඉරිදා දවසේ පුරුදු විදිහට මේ ආධුනික පිරිසකට කමඨහන් උපදෙස් ලබා දෙන වැඩසටහනක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා දැන් අපි කාලයක් තිස්සේ පුරුදු කරගෙන එන වේලාවක් තමයි මේ යොදාගෙන තියෙන්නේ. මේ ඉරිදා දවසේ උදේ යොදාගෙන අපි මේ පිරිසක් එකතු වෙලා මේ විදිහේ වැඩසටහනකට යොමු වෙලා ඉන්නවා. ඉතින් එහෙම වැඩ කටයුතු කරගෙන යන දවසක් ඉරිදා දවසක් තමයි අදත් උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඉරිදා දවසේ දැන් අපි පිරිස එකතු වෙලා දැන් මේ වැඩේට යොමු වෙලා ඉන්නකොට දැන් ගිය සතියේ අපි යම්කිසි මාතෘකාවක් කතා කරා. ගිය සතියේ යම්කිසි ධර්මදේශනාවක් අපි කරා. අනේ ධර්මදේශනාව යම්කිසි දුරකට අරන් ගිහිල්ලා මම නවත්තලා මම කිව්වේ මොකද්ද? මේක අපි ලබන සතියෙත් තව ටිකක් කතා කරමු, ලබන සතියෙත් තව ටිකක් විස්තර සහිතව කතා බහ කරමු කියන අදහසකින් තමයි මම එදා අවසන් කරේ. ඊට පස්සේ ඒ වගේම එදා ප්‍රශ්න අතරේ යම්කිසි ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ යම්කිසි ඒ ප්‍රශ්නයක් තිබුණා, මොකක්ද අර සද්ධානුසාරී ධම්මානුසාරී ප්‍රශ්නෙකුත් තිබුණා. ඉතින් ඒක අපි කොහොම හරි ලොකු සයින්ආන්සර දාලා බේරෙන්න තමයි හැදුවේ බ්‍රහස්පතින්ද දවසේ. නමුත් ඒක ආපහු ඇවිල්ලා කොහොම හරි දැන් ධර්මදේශනාවක් කරන්න කියලා යෝජනාවකුත් එක්ක නැවත ඇවිල්ලා තියෙනවා අපේ මේ වැඩසටහනටම. ඉතින් එතකොට දැන් අපි එහෙම වුණොත් දැන් එහෙම මාතෘකාවකුත් ඇවිල්ලා තියෙනවා, මොකද්ද මේ කතාව කියන එක. ඉතින් අපි බලමු දැන් අර ගිය සතියේ පටන් ගත්ත එක ඉවර කළා. එහෙම වුණොත් ලබන සතියේ ඒ සඳහා අවස්ථාවක් ගන්න, මේ ඒ කරුණ පැහැදිලි කරගන්න, යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න ලබන සතියේ වෙලාවක් ගන්න බලමු. ඉතින් අදට අපි අර ගිය සතියේ අවසන් කරපු තැන ඉඳලා ඒ ටික ඉවර කළා. අනේ මාතෘකාව ඉවර කරන්න තමයි අපේ බලාපොරොත්තු. ඉතින් ওই විදිහට තමයි අපි අද වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම මම කැමති අර එදා පටන් ගත්ත තැන පොඩ්ඩක් විස්තර කරලා අලුත් කෙනෙක් ඉන්නවා නම් ඒ කට්ටියටත් පොඩ්ඩක් හරි පැහැදිලි කරගමුකුත් එක්ක ඉස්සරහට යන්න. මොකද්ද අපි එදා කතා කරපු දේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා ඒ ගියපු මාර්ගය ඔස්සේ ටිකක් දුර අරගෙන යන තමයි බලාපොරොත්තු. ඉතින් මුලින්ම මතක් කරගත්තොත් අපි එදා සාකච්ඡා කරන්නේ දුන මොකද්ද මේ පොඩි කතාවක් කියලා තමයි මම පටන් ගත්තේ. මොකද්ද කතාව? මෙන්න මේ අපි මේ රැඟුම් දක්වන, අපි මේ සෙල්ලම් දාන මෙන්න මේ වේදිකාව, එහෙම නැත්නම් මේ මේසයක් ගැන කියලා තමයි අපි එදා මේ දේශනාව පටන් ගත්තේ. එනේ විදිහේ සටනකට සූදානම් වෙලා මෙන්න මේ මේසයක් උඩට නගින කතාවක් කියලා තමයි අපි එදා මේ අවස්ථාව පටන් ගත්තේ. ඉතින් එහෙම මේසයක් උඩට නැග්ගට මොකද මෙන්න මේ මේසේ බොහොම ලිස්සන සුළු මේසයක් කියලා අපි එදා සාකච්ඡා කරන්නේ යදුනා. ඒ කතාවේ කියනවා ඔය පරිස්සමට ඔය මේසේ උඩට නගින්න, පොඩක් කල්පනාවෙන් ඔය මේසේ උඩට නගින්න, ඔය වැඩිය වැඩ කෑලි දාන්න යන්න එපා, ඔක ටිකක් ලිස්සන සුළු මේසයක් කියලා තමයි අන්නේ අවස්ථාව අපිට ගැළපිලා ආවේ. අපි මේ සාකච්ඡාවට විවර හදාගත්තේ එතනින්. මොකද්ද ඔය මේසේ ටිකක් ලිස්සන සුළු මේසයක්, ටිකක් ලිස්සන සුළු මේසයක්, ඒකින්ද වැඩිය සෙල්ලම් දාන්න, වැඩි වැඩ කෑලි දාන්න යන්න එපා කියලා අන්න එතන සඳහනක් වෙනවා. ඉතින් මෙන්න මේ ලිස්සන සුළු මේසේ ගැන තමයි අපි ටිකක් කතා කරන්නේ යතුනේ. මොකද්ද මේ ලෝකෙ මිනිස්සු නොයෙකුත් විදිහට නොයෙකුත් වැඩ කටයුතු කරගෙන ඕන ඕන විදිහට තමුන්ගේ දියුණුව විතරක් බලාගෙන, අර පහුගිය දවසක ලොකු ස්වාමීන් සාකච්ඡා කරා වගේ, මොකද්ද මේ එකස් අන්දේක් ස්වභාවයකට වැඩ කටයුතු කරගෙන යනවා. එකස් සන්දේක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. මොකද්ද මේ ජීවිතේ සුභ සිද්ධිය සදා ගන්න උත්සාහ කරනවා. ඕන විදිහකට මුදල් විපයගෙන ඔනොයිකුත් දේවල් කරමින් සුභ සිද්ධිය සදා ගන්න උත්සාහවත් වෙනවා. නමුත් මොකද එහෙම වැඩ කටයුතු කරාට මොකද මේක ටිකක් ලිස්සන සුළු මේසයක්. මේකේ ඔහොම නොයෙකුත් සෙල්ලම් දාගෙන ඉඳියාට මොකද කොයිලාවේ හරි ඇලිස්සලා බිමට ඇදගෙන වැටෙනවා කියන ස්වරූපයක් මේක ඇතුලේ තියෙනවා. මේ වටපිටාව බලනකොට මේ මිනිස්සු මෙහෙම මෙච්චර ජයයට කොහොමද මේ වගේ පාප කර්ම කරමින් මේ වගේ දේවල් කරමින් ජීවත් වෙන්නේ කියලා සැකෙ හිතෙන තරමට කෙනෙක්ට මේ ධර්ම මාර්ගයට යොමු වෙච්ච කෙනෙක්ට වටපිටාව බැලුවහම පේනවා. මෙහෙම කොහොමද මේ වගේ වැඩ කටයුතු කරගෙන සාර්ථකව ඉන්නේ කියලා වටපිටාව බැලුවම හිතෙනවා. නමුත් ඇත්තටම අන්න යම් කිසි අවස්ථාවක් ගැළපිලා ආවම අන්න ඒවැ විපාක වාරයක් ගැළපිලා එනවා. විපාක වාරයකට අවස්ථාවක් ඉදිරිපත් වෙනවා. අර කොච්චර වැඩ කටයුතු කරගෙන කොච්චර නර්තන පෙන්නගෙන කොච්චර සෙල්ලම් දාගෙන ඉදියත් මොකද අන්න යම් කිසි වෙලාවක මේකේ ලිස්සන සුළු ස්වභාවයක් තියෙනවා කියන එක අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඒ අවබෝධ වෙන අවස්ථාව වෙනකොට ප්‍රමාද වැඩි, පරක්කු වැඩි. ඉතින් ඔහොම දෙයක් අපිට දකින්න පුළුවන්. ඉතින් අර ලිස්සන සුළු අවස්ථාවට අහම මොකද්ද අන්න අහසේ ඉඳියත් හරියට අර ගුවන් යානයක ඉන්ධන ඉවරුණා වගේ පොළව දිහාවට කඩාගෙන බිමට වැටෙනවා. යාන්ත්‍රික දෝෂයක් ආවා වගේ පොළව දිහාට කඩාගෙන බිමට වැටෙනවා. එහෙම නැත්නම් මුහුද මැද ඉඳියත් යම් කිසි අකරතැබ්බයකටපත් වෙලා අන්න ජලයේම ගිලිලා යනවා. එහෙම නැත්නම් පර්වතයන්වල විවරයන්වල ඉඳියත් අන්න මොකද වෙන්නේ? ඒ පර්වතයේම කඩාගෙන බිඳගෙන ඇවිල්ලා මේ තැනැත්තගේ ඔළුවට පාත් වෙනවා. ඔහොම දෙයක් මේ සුභාව ධර්මය ඇතුළත තියෙනවා. මේ කර්ම නියාමයක් කියන එකක් තියෙනවා. ඉතින් ඕකට තමයි අපි එදා මෙන්න මේ මග පාදගත්තේ, මාර්ගය එලි කරගත්තේ. ඉතින් එහෙම මාර්ගය පාදගෙන අපි පොඩ්ඩක් සඳහන් කරන්න යදුනා බුදුරජාණන් වහන්සේ කොහොමද මේක අඳුන්නලා දෙන්නේ, මේ කර්මය කියන ධර්මතාවය කොහොමද අඳුන්නලා දෙන්නේ කියලා යම්කිසි පැහැදිලි කිරීමකුත් අපි කරගත්තා. මොකද්ද? යම්කිසි දෙයක් චේතනාවක් සහිතව අන්න සිද්ධ කරනවද අන්න ඒක කර්ම රැස්සෙන කාණ්ඩෙට කර්මයේ යනුවෙන් අඳුන්නල දෙනවා කියලා අපි සඳහනක් කරන්නේ දුනා. මොකද එතන සඳහන් වෙන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි, චේත හිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. මහණෙනි මම මේ චේතනාවම කර්මයේ විදියට අඳුන්නනවා. චේතනාවක් ඇති කරගෙන තමයි කර්ම සිද්ධ කරන්නේ කයින් වචනයෙන් එහෙම නැත්නම් මනසෙන්. ඒතර ඔන්නෝක තමයි මේ කර්ම රැස්සෙන ක්‍රමය. මොකද්ද? චේතනාවක් සහිතව යම් කිසි වැඩක් කරොත් අන්න කර්ම බීජයක් පැලවෙනවා. කර්ම බීජයක් තමුන් තුළ ඇති කරගත්තා වෙනවා. ඉතින් හොඳ වැඩක් වෙන්න පුළුවන්, නරක වැඩක් වෙන්න පුළුවන්. කොයි දිහාවට වුණත් ඕක වැඩ, ඕක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් එන්න එහෙම ක්‍රියාත්මක වෙන ලෝකෙක, මෙහෙම කර්මය කියලා ධර්මතාවයක් තියෙන ලෝකෙක මහ භයානක විදිහට මේක සමහර වෙලාවට ගොඩ එන්න බැරි තරමට අපිට පෙනෙන ලෝකෙක අන්න මේ දිහාව දැකපු මේ දැකපු කෙනෙක් ඔන්න දිට්ටි දෙකකට වැටෙනවා කියලා අපි සඳහන් කරා. මොකද්ද? එක්ක කෙනෙක් හිතනවා මේ කර්මය කියන එක නියතිවාදියක්. මේක වෙනස් කරන්න බෑ. මේක හරියට මේ කර්මයට අපි යටත් වෙන්න ඕනේ. මේ කර්මය අපිට වෙනස් කරන්න බෑ. මේක බාරගන්න, මේකට යටත් වෙන ප්‍රතිපදාවක් කෙනෙක් පෙනලා සිටිනවා. කෙනෙක් ඒ විදිහේ ප්‍රතිපදාවක් පෙනනවා. ඒ වගේම තවත් කෙනෙක් කියනවා මොකද්ද? මේ කර්මය කියලා දෙයක් නැහැ. කර්මය කියලා දෙයක් නැහැ. ඒකින්ද ජීවත් වෙන්න කාලය ඇතුළත ඕන විදියක වැඩ කටයුතු කරගෙන ඒ ජයයට ජීවත් වුණාට කමක් නැහැ. මොකද මෙතනින් එහාට ඒකේ බලපෑමක් නැහැ කියලා ඔන්න තව අන්තයක් පෙන්නලා දෙනවා. එක්කෙනෙක් පෙන්නලා දෙනවා මේක නියතිවාදියක්, මේක අනිවාර්යෙන් විඳින්න ඕනේ දෙයක් කියලා. තව කෙනෙක් පෙන්නලා දෙනවා අන්න මෙහෙම දෙයක් නැහැ. ඒ වෙනුවට තමුන්ට ඕන විදිහට මේ මුළු ලෝකෙම ඉන්න සත්වය මස් ගුලියක් බවට මරලාපත් කරත් අන්න කර්මයක් රැස්සෙන්නේ නැහැ කියන තරමට තව පැත්තේ තව අන්තයක් අරගන්නවා, තව දිශාවක් අරගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දෙක අතරින් යම් කිසි මාර්ගයක් පෙන්ලා දෙනවා. මෙන්න මේ කර්මය නැහැ කියන තැනතත් කර්මය කියන්නේ නියතිවාදියක් කියන අතරටත් අතරින් යම් කිසි මාර්ගයක් පෙන්ලා දෙනවා. මොකද්ද මේ මාර්ගය? අන්න කර්මය ක්ෂය කරන මාර්ගයක්. කර්මය ක්ෂය කරන, කර්මය විනාශ කරන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. එතකොට අර නිගණ්ඨ මතේදී වගේ මේ කර්ම ඔක්කොම ගෙවල ඉවර කරන්න ඕනේ, මේ කර්ම කියන ඒවා ගෙවල ඉවර කරන්න ඕනේ කියලා වගේ දෙයක් නෙමෙයි මෙතන සඳහන් වෙන්නේ. මොකද නිගණ්ඨයගේ අදහස අන්න ඒ කයට දුක් දෙනවා. මොකද හේතුව? මෙන්න මේ කර්ම කියන ඒවා අතීත කර්ම ගෙවල ඉවර කරන්න ඕනේ. කායට දුක් දීලා ඒ අතීත කර්ම ගෙවල ඉවර කරන්න ඕනේ. ඒ වගේම අනාගතේ කර්ම රැස් කරන්නේ නැතුව ඉන්න ඕනේ. කර්ම රැස් කරන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ වෙනුවට අන්න ඇඟේ තියෙන ඇඳුමත් ගලවලා බිමට අතහැරියා. කර්ම රැස් නොකර ඉන්න අදහසින්, මුකුත් නොකර ඉඳීමේ අදහසින්. ඉතින් එහෙම ඉඳලා දවසක මේක ෂය වෙලා යයි කියලා තමයි නිගණ්ඨයන්ගේ අදහස. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই පිරිස ළඟට ගිහිල්ලා අර බොහොම ශරීරයට වද වේදනා දෙන පිරිස ළඟට ගිහිල්ලා අහනවා, දැන් ඔය කරන වැඩෙන් කොච්චර අතීත කර්ම ගෙවුනද කියලා දන්නවාද? කොච්චර අතීත සිවුනේවා ගෙවුනද කියලා දන්නවාද කියලා අහනවා. අපි එහෙම දෙයක් දන්නේ නැහැ කියලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ අහනවා අනාගතේ තව කොච්චර ගෙවන්න තියනවද කියලා දන්නවද? අනාගතේ තව කොච්චර ගෙවන්න තියනවද කියලා දන්නවද? ඒකත් කියනවා. ඒකත් අපි දන්නේ නැහැ කියලා අහනවා කියනවා. මොකද්ද මේ අහන්නේ? account balance එක දන්නවද කියලා තමයි අහන්නේ. ඔය account එකේ තව කොච්චර මුදල් තියනවද, කොච්චර වැය කරන්න පුළුවන්ද, තව කොච්චර එන්න යන්න තියනවද කියලා දන්නවද කියලා තමයි මේ අහන්නේ. ඉතින් අර පිරිස කියනවා එහෙම දෙයක් දන්නේ නැහැ. එහෙම දෙයක් දන්නේ නැහැ. ඉතින් කියනවා එහෙම දන්නේ නැත්නම් ඉතින් ඔය කරන ව්‍යායාමේ නිෂ්ඵල දෙයක් නේ. ඕක තේරුමක් නැති දෙයක් නේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ පිරිසට සඳහන් කරනවා. එහෙම සඳහන් කළා මේක මෙන්න මේ අන්ත දෙක අතරින් යම්කිසි මාර්ගයක් පෙන්වලා දෙනවා. අන්න කර්මය ෂය කරන, කර්මය විනාශ කරන මාර්ගයක් තමයි පෙන්වලා දෙන්නේ. අර නිගණ්ඨයන්ගේ වගේ කර්ම ගෙවල ඉවර කරන්න පුළුවන් කියන අදහසක් නෙමෙයි. ගෙවල ඉවර කරන්න බැරි තරමට මේක අතීත කර්ම අපි ළඟ රැස් වෙලා තියෙනවා. ඒ රැස් වෙලා තියෙන දේවල් අන්න විනාශ කරන ක්‍රමයක් තමයි පෙන්වලා දෙන්නේ. අපි එදා සඳහන් කරා මොකද්ද මෙන්න මේ මේ කර්මයක් විඳිය යුතු ලෙස කරොත් අන්න ඒ විදිහට ප්‍රතිඵල දෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. අනිවාර්යෙන් අපායට කැප වුණා නෙමෙයි. සතෙක් මැරුවොත් අනිවාර්යෙන් අපායට කැප වුණා නෙමෙයි. ඒ වෙනුවට අන්න විඳිය යුතු ලෙස කර්මය කරයිද අන්න ඒ ආකාරයෙන් ප්‍රතිඵලයක් ලබා දෙනවා කියලා තමයි මේ මාර්ගය සඳහන් කරන්නේ. ඉතින් ඕක හරිය ලස්සන උපමාවකින් අන්න අර ලෝණපල සූත්‍රය සඳහන් වෙනවා. මොකද්ද? ලුණු කැටයක් අරගෙන පොඩි පොල් කට්ටක දිය කරොත්, පොඩි වතුර ප්‍රමාණයක දිය කරොත් මේ වතුරේ රස ලුණු රස වෙනවාද කියලා මේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා. එතකොට ස්වාමීන් වහන්සේලා කියනවා එසේ භාග්‍යතුන් වහන්සේ මහණෙනි, ඒකට මොකද්ද හේතුව? අන්න මේ ලුණු පොල් කට්ටේ, ලුණු කට්ටේ වතුර පොඩි, ඒ පොල් කට්ටේ තියෙන වතුර ප්‍රමාණය පොඩි. ඒකෙන් හින්දා ඒ සුළු ලුණු කැටෙන් උනත් ඒ වතුර ලුණු රස වෙනවා. ඒ වගේම අහනවා මේ ගංගානම් ගඟේ දිය කරොත් ඔය ලුණු කැටේම අරගෙන, ඔය ලුණු කැටේම අරගෙන ගංගානම් ගඟේ දිය කරොත් අනේ එතකොට ඒ ගඟේ වතුරත් ලුණු රස වෙනවද කියලා අහනවා. අනේ එතකොට කියනවා නෑ, නැත ස්වාමීන්. ඒකට මොකද හේතුව? අන්න ඒ ගඟේ වතුර මහ විශාලයි, අප්‍රමාණයි. එතකොට ඒ වගේ අප්‍රමාණ ප්‍රමාණයේ වතුරක් මේ විදිහට යම්කිසි ලුණු කැටයකින් ලුණු රස කරන්න බෑ කියලා අන්න මාර්ගයක් පෙන්වලා දෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රතිපදා. මොකද්ද? අන්න අර කර්මය කියලා ගත්තොත් අර තියෙන ලුණු කැටේ, ඒක දිය කරොත් පොඩි වතුරක අන්න වතුර ලුණු රස වෙනවා. ඒ වගේම මහා ජල කඳක දිය කරොත් ඒ වතුර ලුණු රස දැනෙන්නේ නැහැ. අන්න ඔය විදිහේ ප්‍රතිපදාවක් පෙන්වලා දෙනවා. මොකද්ද? මෙන්න මේ කර්මය ක්ෂය කරන ප්‍රතිපදාව. මොකද්ද එහෙනම්? අන්න අර විදිහේ පොඩි වතුර ප්‍රමාණයක් තියුනොත් ඒ වතුර ලුණු රස වෙනවා. මහා ජල කඳක් තියුනොත් ඒ ජල කඳ ලුණු රස කරන්න බැහැ අර ලුණු කැටේකට. ඒක තමයි පෙන්වන්නේ. මොකද්ද? ඒක විදිහේ කර්ම කරන පුද්ගලයෝ දෙන්නෙක් ගන්නවා. යම් කිසි අපි හිතමු සතෙක් මරනවා වගේ කර්මයක් කරා පුද්ගලයෝ දෙන්නෙක්. ඉතින් පළවෙනි පුද්ගලයා ওই කර්මයේ විපාක විදිහට මරණින් මතු අපාගත වෙනවා. අපාගත වෙනවා. ඒකට හේතුව පෙන්වලා දෙනවා. මොකද්ද? අභාවිත කායෝ, අභාවිත සීලෝ, අභාවිත චිත්තෝ, අභාවිත පඤ්ඤෝ. මේ පුද්ගලයා කයක් වඩලා නැහැ, සීලයක් වඩලා නැහැ, හිතක් කඩලා නැහැ, ප්‍රඥාවක් කඩලා නැහැ. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට මරණින් මත්තේ අර සුළු කර්මයේ හේතු කොටගෙන අපාගත වෙනවා. ඒ වගේම තව පුද්ගලෙක් අර විදිහේම සතෙක් මරණ කර්මයක් කරා. නමුත් මේ පුද්ගලයා මොකද කරන්නේ? මරණින් මත්තේ අපාගත නොවි සුගතිය උප්පත්තිය ලබනවා. ඒකට හේතුව මොකද? අන්න භාවිත කායෝ, භාවිත චිත්තෝ, භාවිත සීලෝ, භාවිත පඤ්ඤෝ. කයක් වැඩුවා, සීලයක් වැඩුවා, ප්‍රඥාවක් වැඩුවා, සිතක් වැඩුවා. අන්න ඒකේ ආදීන විදිහට මොකද වෙන්නේ? අන්න මේ පුද්ගලයා ගිහිල්ලා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා, සුගතිය උප්පත්තිය ලබනවා. ඉතින් ඔන්නෝම මාර්ගයක් තමයි පෙන්වලා දෙන්නේ. මොකද්ද මේ කර්මය ෂය කරන ප්‍රතිපදාව? ප්‍රතිපදාව කොහොමද වඩන්නේ? අන්න කයක් වඩනවා, හිතක් වඩනවා, සීලයක් වඩනවා, ප්‍රඥාවක් වඩනවා. ඉතින් ඕක තමයි ප්‍රතිපදාව. ඉතින් ඒ විදිහ ප්‍රතිපදාවකට බැසගත්ත පිරිසකට තමයි අපි ආමන්ත්‍රණය කරන්නේ. මොකද්ද? මෙන්න මේ සතිය කියන දෙයක් පුරුදු කරගන්න පිරිසකට, ඒ විදිහ බුරුදු කරන පිරිසකට. ඉතින් ඔය කය, සිත, සීලය, ප්‍රඥාව කියන ඒවා වඩන්න පටන් ගන්න තැනට යොමු වෙච්ච පිරිසකට තමයි, එහෙම නැත්නම් ඒ ප්‍රතිපදාවට යොමු වෙච්ච පිරිසකට තමයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. තමු යම් කිසි වෙලාවක ඇවිදිනවාද, ඒ වෙලාවේදී සිහියෙන් ඒ ඇවිදින ක්‍රියාවලිය ගැන දැනුවත්භාවයකින් වැඩ කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒ වඩනවා, සිතක් වඩනවා, කයක් වඩනවා, ප්‍රඥාවක් වඩනවා වෙනවා. ඒ වගේම වාඩි වෙලා ඉන්නවනම් ඒ වාඩි වෙලා ඉන්න එක ගැන දැනුවත්භාවයකින් ඒ පිළිබඳ අවධානයකින් වැඩ කටයුතු කරන්න පුළුවන් නම් තමුන් යම් යම් වෙන වෙන වැඩක් කරනවාද ඒ අවස්ථාවේදී සිහිය පිහිටගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් නම් අන්න අපිට ඒක සඳහන් කරන්න පුළුවන් මෙන්න මේ භාවිත හිතක් ඇති කරගන්න දරණ උත්සාහයක් මේ හිත භාවිත බවට පත් කරන්න දරණ උත්සාහයක් කියලා අපිට ඒ මාර්ගේ පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ දෙයකට යොමු වෙච්ච පිරිසකට තමයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ වගේ යොමු වෙච්ච පිරිසකට ආමන්ත්‍රණය කරනකොට අපිට තියෙන වාසිය මොකද්ද? මේ ධර්ම දේශනාව තව ටිකක් දුරකට, තව ටිකක් එහාකට, තව ටිකක් ගැඹුරකට අරගෙන යන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. අනේ ගැඹුර දිහාවට අරගෙන යන තමයි අද බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට භාවිත සිතක් වඩනකොට මෙන්න මේ කර්මය කියන දේ ඉදිරිපත් වෙන්නේ කොහොමද? ඒක කොයි විදිහටද අපි ඒක ෂෙයා කරන විදිහ ඇති කරගන්නේ? අපි තුල ෂෙයා කරන ප්‍රතිපදාවක් අපි තුල ඇති කරගන්නේ කොහොමද කියලා අපිට තව ටිකක් මේක පැහැදිලි කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් දැන් කෙනෙක් අපි හිතමු සිහියෙන් සක්මන් කරනවා. සිහියෙන් ඇවිදිනවා. අනේ වෙලාවේදී මේ පුද්ගලයාගේ අදහස මොකද්ද? මෙන්න මේ ඇවිදින ක්‍රියාවලිය ගැන දැනුවත් භාවයක් ඇති කරගෙන ඇවිදින තමයි හදන්නේ. එතකොට මෙහෙම ඇවිදගෙන යනකොට මොකද්ද? අන්න වම් කකුල පොළවේ වදිනකොට වම් කකුලට යම්කිසි පොළවේ ස්වභාවයක්, දකුණු කකුල පොළවේ වදිනකොට දකුණු කකුලට යම්කිසි පොළවේ ස්වභාවයක්. ඔන්න ඔය විදිහට සිහිය පිහිටවගෙන ගමන් කරන තමයි උත්සාහවත් වෙන්නේ. ඇවිදින්න තමයි උත්සාහවත් වෙන්නේ. ඉතින් ඔහොම ඇවිදගෙන යනකොට අන්න සිහිය පිහිටගෙන යනකොට මෙන්න මේ සතිමත් වැඩ කටයුත්තක් කරගෙන යනකොට යම් කිසි අත්දැකීමක් ලැබෙනවා. මොකද්ද? මෙන්න මේ ඇවිදින ක්‍රියාවලිය ටිකක් වෙලා යනකොට, ටික කාලයක් උත්සාහ කරනකොට නිරායාසයෙන් ඇවිදින ස්වභාවයකට යොමු වෙනවා. එහෙම නැත්නම් අර ගෙඩිය පිටින් ඇවිදිනවා කියන වචනෙන් අපි සඳහන් කරන්නේ ගෙඩිය පිටින් ඇවිදිනවා කියන ස්වභාවයකට යොමු වෙනවා. මොකද්ද වෙන්නේ? අර මුලින් බොහොම ආයාසයෙන් උත්සාහයෙන් සිහිය පිහිටවමින් වම් කකුල දකුණු කකුල 1, 2, 3 ඔන්න ඔය විදිහට පටන් ගත්ත වැඩේ බොහොම චේතනා සහිතව පටන් ගත්ත වැඩේ, බොහොම උත්සාහයකින් බොහොම චේතනා සහිතව පටන් ගත්ත වැඩේ අනේ ඉබේ සිදුවෙන ස්වභාවයකට ටිකෙන් ටික වර්ධනය වෙනවා. ඉබේ ගමන් කරන ස්වභාවයකට වර්ධනය වෙනවා. අර චේතනා සහිතව ඇවිදින්න පටන් ගත්ත දේ ටිකක් ටිකක් යනකොට මොකද්ද? අනේ චේතනාවක් අඩු වෙලා මේක මේ යම්කිසි රූකඩයක් ඇවිදිනවා වගේ, යම්කිසි පම්බයෙක් ඇවිදිනවා වගේ ස්වභාවයකට පත් වෙලා එනවා. එහෙම නැත්නම් අර ගෙඩිය පිටින් ඇවිදිනවා කියන ස්වභාවයකට පත් වෙලා එනවා. මොකද්ද වෙන්නේ? අර චේතනා සහිත පටන් ගත්ත වැඩේ අන්න අචේතනිකව චේතනාවක් නැතුව ඉබේ වෙන තත්ත්වයකට පත් වුණා. ඔන්න ඕක මේ ප්‍රතිපදාවේ වැදගත් අවස්ථාවක්. ඒ වගේම අපි සඳහන් කරා පරියන්ක වාඩි වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? අන්න මේ පුද්ගලයා වාඩි වෙලා ඉන්නෝ එයම් කිසි පිම්බීමක් හැකිලීමක් ඉන්න ඉරියව්වක් හුස්මක් දිහා බොහොම අවධානේ, බොහොම උනන්දුවෙන්, බොහොම චේතනා සහිතව බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉන්නවා, එහෙම බලාගෙන ඉන්නවා. නමුත් ටිකෙන් ටික මේක නතු වේගෙන එනකොට, මේ හුස්ම තමුන්ට හොඳට සිහිය පිහිටව ගන්න පුළුවන් වෙනකොට, ටිකෙන් ටික මේ සතිය හොඳින් පිහිටලා එනකොට මොකද වෙන්නේ? අන්න අර හුස්ම ටිකෙන් ටික වෙනස් වෙන ස්වරූපයකට, ඒ හුස්ම බලාගෙන ඉඳියට මොකද, ඒ හුස්ම ටිකෙන් ටික වෙනස් වෙලා ඒක නොදැනී යන ස්වරූපයකට ටිකෙන් ටිකපත් වෙන්න පුළුවන්. අර ආයාසයෙන් සතිය පිහිටවපු දැනත්තර තේරෙනවා මෙන්න මේක ඉබේ සතිය පිහිටවන තත්ත්වයකට, ඉබේ සතිය පිහිට වෙන තත්ත්වයකට පත් වෙලා එනවා. අර කැලයක් මැද්දෙන් පඳුරු අතරින් ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා යම් කිසි වෙලාවක අනේ එලි මහණියකට ආවා වගේ, යම් කිසි රේලිය තියෙන බිමකට ආවා වගේ පහසුවක්, අර ව්‍යායාමය අතරෙන ස්වරූපයක්, ඒ උත්සාහයෙන් කරපු වැඩේ නිකන් ඉබේ ගලාගෙන යන ස්වරූපයකට පත් වුණා වගේ හැඟීමක් මේ තැනත්තට දකින්න පුළුවන්. ආපහු අලුතෙන් අර හුස්ම උත්සාහයෙන් බලන්න ගියත්, ඇති කරගන්න ගියත්, ඒක වෙහෙසක් වෙන ස්වරූපයක්, ඒකේ වෙහෙසක් තියෙනවා කියලා මේ තැනත්තට දකින්න පුළුවන්. මොකද අර චේතනා සහිතව උත්සාහයෙන් පටන් ගත්තදී ටිකෙන් ටික ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ? අන්න මුකුත් චේතනා නොකර ඔහේ සිහිය පිහිටවගෙන ඉන්න පුළුවන් ස්වභාවයකට, මේ පද්ධතිය ඔහේ ගලාගෙන යනවා, මට ඒකේ ඉච්චර පාලනයක් නැහැ කියන ස්වභාවයකට පත් වෙලා එනවා. අන්න මෙන්න මේ ප්‍රතිපදාව අපි මොකද කරේ? චේතනා සහිතව පටන් ගත්තා. පටන් ගත්තාට මොකද? යම් කිසි අවස්ථාවක අපිට මේක ඉබේ වෙන ස්වරූපයකට, චේතනා රහිතව ගලාගෙන යන ස්වරූපයකට පත් වෙලා ආවා. එහෙම දෙයක් ලං වෙලා ආවා. ඉතින් ඔන්න ඔය අවස්ථාව ඉතාම වටින දෙයක්. ඔන්න ඔය අවස්ථාව තමයි මේ විශ්වයේ රිද්මය. මේ විශ්වයේ සාමාන්‍ය ගලණයට තමයි අපි යොමු වෙන්නේ. මේ ස්වභාව ධර්මයේ සාමාන්‍ය ගලණයට තමයි අපි යොමු වෙන්නේ. ඉතින් ඒකේ ඉන්න තාක් කල් මොකද වෙන්නේ? අන්න කර්ම රැස්වීමක් නැහැ. චේතනාවක් තියෙනවනේ කර්මයේ රැස් වෙන්නේ. කර්ම රැස්වීමක් නැහැ. ඉතින් කර්ම රැස්වීමක් නැතුව යම්කිසි ගලණයක් තියෙනවා. එහෙම දෙයක් අපිට දැක ගන්න පුළුවන්. එහෙම දෙයක් දැකගත්තට මොකද? යම් කිසි වෙලාවක ඔන්න අලුතෙන් හිතවිල්ලක් නැగిලා එනවා. අලුතෙන් හිතවිල්ලක් නැగిලා එනවා. අලුතෙන් යම් කිසි අදහසක් මේ හිතට ගලාගෙන එනවා. එහෙම නැත්තම් පරණ අපි හිතමු යම් කිසි සිදුවීමක් මතකෙට නැగిලා එනවා. ඒ සිදුවීමක් හරියට අර රූපයක් වගේ අපේ හිතට නැగిලා එනවා. යම් කිසි සිදුවීම දැකපු දර්ශනයක් හරියට අර කැමරාවක ෆොටෝ එකක් හිතට නැගුණා වගේ අන්න අපේ හිතට නැగిලා එනවා. එහෙම නැත්නම් මේ කයේ යම් කිසි වේදනාවක් දරා ගන්න අමාරුයි වගේ යම් කිසි කයේ වේදනාවක්, කයේ පීඩාවක් අපිට නැగిලා එනවා. අන්න මොකද උනේ? යම් කිසි අවස්ථාවක් ගැළපිලා ආවා. ඉතින් අපිට කියන්න පුළුවන් මේ වගේ දෙයක් ඉදිරිපත් වෙනකොට ගොඩක් වෙලාවට දැන් මේ හිතවිල්ල හිතපු හිතවිල්ලක් නෙමෙයි. ඒ වෙනුවට ඉබේ ඉදිරිපත් වෙච්ච සිතුවිල්ල. ඒ වගේ මේ කයේ වේදනාවත් අපි උනන්දුවෙන් උමනාවෙන් ගත්ත දෙයක් නෙමෙයි. ඒ වෙනුවට යම්කිසි වේදනාවක් අපහසුතාවයක් ඉදිරිපත් වෙලා ආවා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට හිතන්න පුළුවන් මොකක්ද අන්න යම්කිසි පෙර කරපු දෙයක් නිසා, පෙර කරපු කර්මයක් නිසා මෙන්න මේ විදිහේ දෙයක් අපිට ඉදිරිපත් වෙලා ආවා. මේ විදිහේ යම්කිසි අතීත සිදුවීමකට අපේ හිත ඇදිලා ගියා. අන්න මොකද්ද? කර්මය ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වුණාට මොකද? අපි මේකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැති තාක්කල් අන්න කර්මයේ ෂේවන පැත්තට තමයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. මොකද්ද? අර පෙර කර්මයක් ඉදිරිපත් වුණා. නමුත් අපි ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. ඒතකොට අලුතෙන් කර්ම රැස්වීමක් වෙන්නේ නැහැ. අන්න එතන ඒක ෂේ වෙලා ගියා වෙනවා. අපි හිතමු කයේ වේදනාවක් ආවා. ඒකට අපේ හිත ඇදිලා ගියා. නමුත් අපි ඒක සිහියෙන් බලාගෙන ඉඳියා. මේ මොකද මගේ කය රිදෙන්නේ? මේක මේ විදිහට රිදෙන්න පුළුවන්ද මෙච්චර සුළු මොහොතකින් කියලා යම්කිසි තරහක්, යම්කිසි සැකයක් හිතේ ඇති කරගත්තොත් අන්න අලුතෙන් කර්ම රැස් වුණා වෙනවා. අලුතෙන් යම්කිසි දෙයක් උපයගත්තා වෙනවා. ඒ වෙනුවට අපි යම්කිසි වෙලාවක අර හුස්ම හරි ඒ වාඩි වෙලා ඉන්න ස්වරූපය හරි තියුණ සිහිය අන්න කකුලේ වේදනාවකට, කොන්දේ වේදනාවකට ඇදිලා ගියා කියලා අන්න ඒ සිහියෙන් ඉන්න පුළුවන් වුණා නම් ඒ පිළිබඳ හිත චංචල කරගත්තේ නැත්තම් අන්න අලුතෙන් රැස්වීමක් වෙන්නේ නැහැ. හරි ඉදිරිපත් වුණ දේ ෂේ වෙලා ගියා. ඒ වගේම තමයි සක්මන් කරනකොටත් ඒ වගේ මොකක් හරි දෙයකට අපේ හිත ඇදිලා යනවා. මොකක් හරි බාධාවක් ඉදිරිපත් වෙනවා. ඒ බාධා ඉදිරිපත් වුණාට අපි ඒක දැනගත්තොත් මෙන්න මෙහෙම දෙයකට මගේ හිත ඇදිලා ගියා. අපේ හිතේ සැකයක්, දුකක්, කනගාටුවක් ඇති වුණේ නැත්තම් අන්න ඒ අවස්ථාවේදී මොකද්ද? අලුතෙන් දෙයක් රැස්වීමක් සිදු වුණේ නැහැ. අන්න භාවිත මනසක ස්වરૂපය අපේ හිතේ ඇති කරගන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඔබ පටන් ගන්නෙ මොකද්ද? අභාවිත තැනේ. මොකද්ද? හිතවිල්ලකට ගියොත් අන්න ඒකට දොස් දෙනවා. ඒකට කනගාටුවටපත් වෙනවා. ඒකට සැකයක්, මගේ සිහිය කැඩුනා කියලා අන්න සැකයක් හිතේ ඇති කරගන්නවා. යම් කිසි කය වේදනාවක් ආවොත් අග්ගාලා කකුල් වෙනස් කරලා මේ වේදනාව සමතේටපත් කරන්න, මේකට මුහුණ දෙන්නේ නැතුව මේකට එරෙහි වෙන්න අපි උත්සාහවත් වෙනවා. ඔහොම තමයි හිත පටන් ගන්නෙ. ඔහොම තමයි මේ වැඩේ පටන් ගන්නෙ. නමුත් ටික ටික මේ හිත භාවිත තත්ත්වයටපත් වෙනකොට අර වගේ කරදරයක්, බාධකයක් ආපු වෙලාවක නැවත අර මුල් ස්ථානෙට එන්න, නැවත අර ඉඳපු සිහිය පීඩෝගෙන ඉඳපු අර කරදර බාධක නැති තැනට එන්න කොච්චර වෙලා යනවද කියන එක අන්න අර භාවිත සිතේ අපිට ප්‍රමාණ කරන්න පුළුවන් හොඳ දර්ශකයක්. භාවිත සිත මනින්න පුළුවන් හොඳ දර්ශකයක් තමයි මොකද්ද? අන්න කරදරයක්, බාධකයක් ආපු වෙලාවක නැවත අර මුල් තත්ත්වයට එන්න කොච්චර වෙලා යනවද? නැවත අර සැක සංකා පැත්තක තියලා අර සිහිය පිටවගෙන ඉන්නවා කියන ස්වරූපෙට එන්න කොච්චර වෙලා යනවද කියන එක ටිකෙන් ටික පුරුදු කිරීමෙන් ළඟා ගන්න දෙයක්. ටිකෙන් ටික පුරුදු කිරීමෙන් ළඟා කරගන්න දෙයක්. අර සැක සංකා නැති වෙනවා කියන එක ටිකෙන් ටික පුරුදු කිරීමෙන් ළඟා කරගන්න දෙයක්. ඒ විදිහට ටිකෙන් ටික පුරුදු කරනකොට තේරෙනවා අන්න මේ සිත ටිකෙන් ටික අන්න අර ලුණු පොල් කට්ට වගේ තියුණ හිත ටිකෙන් ටික වතුර වැඩි වේගෙන යන ස්වරූපයක් දකින්න පුළුවන්. කම්පනය, චංචලයක්, කරදරයක් ආපු වෙලාවක අන්න ඒකට සැලෙන ප්‍රමාණය, ඒකට සැලෙන ප්‍රමාණය අඩු වෙනවා කියන එක ටිකෙන් ටික දකින්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ වැඩේ. ඔබ තමයි මේ වැඩේ. ඉතින් ওই විදිහට වැඩ කටයුතු කරනකොට තේරෙනවා අන්න විදිහේ කරදරයක් ආවත් බාධකයක් ආවත් ඒකට සැලෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒකට සැලීලා නැවත අර මුල් ඉඳපු දැනට එන්න ගත වෙන කාලය අඩු වෙනවා. එන්න මේ විදිහට දකින්න පුළුවන්. ඉතින් කෙනෙක් හිතනවා දැන් එතකොට මේ ප්‍රතිපදාව එහෙනම් චේතනා නොකර එක තැනක වැඩි වෙලා අතක් පිට අතක් තියාගෙන ඉන්න එකමද කරන්න වෙන්නේ. ඊළඟට ඇවිදින්න ගමන් අර ගෙඩිය පිටින් ඇවිදිනවා කියන දැනීමත් එක්කම ඉන්න වෙනවා නේද කියලා කෙනෙක් හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. මොකද්ද ඇයි චේතනා කරන්න ගියොත් අලුතෙන් කර්ම රැස් කරනවා කියන කියන්නේ අපි පටන් ගත්තේ, අලුතෙන් කර්ම රැස් වෙනවා කියන කියන්නේ පටන් ගත්තේ. නමුත් ඇත්තටම මේ ප්‍රතිපදාව මේ විදිහට හුරු කරගත්තර මොකද අන ටිකෙන් ටික තමුන්ගේ එදිනෙදා ජීවිතේටත් අරගෙන යා යුතු ප්‍රතිපදාවකට තමයි අපි යොමු වෙලා ඉන්නේ. මොකද්ද කරන්නේ? අර විදිහට මෙන්න මේ හරියට මහා දිය සුලියක් කැරකෙනවා. අපි එහෙම හිතමු, දිය සුලියක් කැරකෙනවා. ඉතින් මේ දිය සුලිය වටේට අර ලොකු රවුම් විදිහට කොළ රොඩු යම් යම් දේවල් මේ දිය සුලියට අහුවෙච්ච දේවල් කැරකෙමින් පවතිනවා. ඕකනේ අපිට දකින්න තියෙන ස්වභාවය. නමුත් මෙන්න මේ වටේ කැරකෙනා වෙනුවට මේ දිය සුලියේ කේන්ද්‍රයක් තියෙනවා කියන එක අපි අඳුනගන්න උත්සාහ වෙනවා, උත්සාහවත් වෙනවා. අර වටේ කොළරොඩු කැරකෙන කොළරොඩු වෙනුවට අන්න අර කේන්ද්‍රයේ ඉන්න පුළුවන් නම් ඒ කේන්ද්‍රය වටේ තමයි මෙන්න මේ මුළු දිය සුලියම කැරකෙන්නේ. එතකොට ඒ කේන්ද්‍රයට අර විදිහේ බරපතල චලනයක් නැහැ. අර විදිහේ මහා ලොකු වටයක් කැරකෙන ස්වභාවයක් ඒ කේන්ද්‍රේ නැහැ. ඒ වෙනුවට ඒ කේන්ද්‍රය බොහොම නිශ්චලව චංචලව චංචල භාවයක් නැතුව ගත කරනවා අපිට දකින්න පුළුවන්. එතකොට මේ සිහිය කියන දේ අපි පුරුදු කරගන්නකොට මොකද වෙන්නේ? අපි ටිකෙන් ටික මෙන්න මේ කේන්ද්‍රය පිළිබඳ දැනීමක් අවබෝධයක් අපේ හිතේ ඇති කරගන්නවා. අනේ කේන්ද්‍රය අපි අඳුර ගන්නවා. මෙන්න මේ මම වෙමි කියන දැනීම මත පදනම් වෙලා තමයි අනිත් සියලුම දේ ක්‍රියාත්මක වෙන්නේ. මේ මම වෙමි කියන දැනීම මත පදනම් වෙලා ඊට වටේට මහා ලොකු දිය සුලියක් අරගෙනවා. අර විදිහට මෙච්චර කාලයක් ජීවිතේ පුරාවට අර කොළරඩු වගේ අර මහා පරිධිය පුරාවට කැරකි කැරකි ඉඳිය මිනිස්සයා අන්න අර කේන්ද්‍රය පිළිබඳ දැනුවත් භාවයකින් අර වටේ කැරකෙන දිය සුලිය මැදට වෙලා ඉන්න ස්වරූපයක් මෙන්න මේ සිහියෙන් අපිට වර්ධනය කරගන්න පුළුවන්. සිහියෙන් අපිට වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් එහෙම ටිකෙන් ටික මේ තැනැත්තාන්න යම්කිසි සුළු සුළු වැඩක් කරන ගම, දත් මදින ගම, ආහාර ගන්න ගම බලනවා මෙන්න මේ විදිහට අර චේතනා සහිතව යම් දෙයක් කරනවා. නමුත් කරන ගමන් බලනවා සිහිය පිහිටවගෙන අන්න අර දිය සුලිය වටේ කැරකෙනා වෙනුවට දිය සුලියේ කේන්ද්‍රයට වෙලා ඉන්න පුළුවන් ස්වරූපයක් මට තියෙනවාද කියන. ඒ විදිහට ටිකෙන් ටික මේක අර තමන්ගේ සාමාන්‍ය ජීවිතේටත් ටිකෙන් ටික අඳුනලා දෙන්න ඕනේ. එහෙම නැතුව අර විදිහ රතක් පිට අතක් තියාගෙන ඇස් දෙක වහගෙන අපිට හැම වෙලේම ගත කරන්න බෑනේ. එහෙම ගත කරොත් ඔය ජීවිතේ වැඩිකල් පවත්තන්න අමාරුයි. ඒ වෙනුවට මොකද කරන්නේ? අපි අන්න ටිකෙන් ටික ටිකෙන් ටික අර විදිහේ වැඩ කටයුතු කරන ගමන් අර දියසුලිය කැරගෙන වෙනුවට කේන්ද්‍රයට වෙලා ඉන්න පුළුවන්ද කියලා බලනවා. අනේ කේන්ද්‍රය අඳුන ගන්න උත්සාහ කරනවා. මේ වටපිටාවේ බොහෝම චංචල විදිහට මේ වතුර කැළඹෙමින් ඒ කොළ රොඩු කැරකෙමින් මේ යන දියසුලියේ කේන්ද්‍රයට වෙලා බොහොම නිශ්චලව ඉන්න පුළුවන්ද, බොහොම කරදර බාධක අඩුව ඉන්න පුළුවන්ද කියලා මේ තැනත්තා උත්සාහවත් වෙනවා. ඉතින් ඕක තමයි තියෙන ප්‍රතිපදාව. මේකෙන් මොකද්ද වෙන්නේ? අන්න අර හිතන හිතුවිලි හිතට ආවට, ඒ හිතුවිලි ක්‍රියාත්මක කරාට, චේතනා සහිතව දේවල් කරාට අන්න හරියට තමුන් අර කේන්ද්‍රයේ ඉඳගෙන තමයි කරන්නේ. ඒ කේන්ද්‍රයේ ඉඳගෙන අර දියසුලිය දිහා බලාගෙන ඉන්නවා. ඒ දියසුලියට අවශ්‍ය වැඩ කටයුතු කරනවා. නමුත් අන්න කේන්ද්‍රය පිළිබඳ දැනුවත් භාවයකින්, ඒ පිළිබඳ දැනුවත් භාවයකින් වැඩ කටයුතු කරනවා. ඉතින් ඔහොම ඉන්නකොට මොකද වෙන්නේ? අන්න තව තව කර්ම ගෙවෙන දේවල් වෙනවා. මොකද්ද? කෙනෙක් ඇවිල්ලා ඔන්න නොදැනුවත්මම ඇවිල්ලා අපි හිතමු අපි නම් කිසිම දෙයක් කරේ නැහැ, කිසිම වරදක් කරේ නැහැ. නමුත් ඔන්න කෙනෙක් ඇවිල්ලා අපිට අන්න බනිනවා. එහෙම නැත්නම් යම් කිසි අපිට හිත් රිදෙන වැඩක් කරනවා, අපිට ආපදාවක් කරනවා. අර විදිහට වැඩ කටයුතු කරගෙන තමුන්ගේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන ඉඳිය තැනත්තට අන්න යම් කිසි කෙනේ බාධාවක් කරදරයක් ඇති කරනවා. ඉතින් මොකද වෙන්නේ? අන්න අර නැවතත් අර පරණ කරපු යම් කිසි දෙයක් ඉදිරිපත් වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී අන්න බලන්න අපේ හිතේ ස්වරූපය අර සංසුන් ඉඳියට මොකද? අන්න අර පරණ යකා ආපහු ඇවිස්සලා එනවා. පරණයක ආපහු ඇවිසිලා එනවා. අනේ ඇවිසිලා එන වෙලාවේදී බලන්න පුළුවන්. හරි. දැන් මගේ හිත නැවතත් මුලට එන්න. නැවතත් අර මුල් ස්වරූපෙට එන්න. කොච්චර වෙලා යනවද? අන්න මේ භාවිත හිතක ප්‍රමාණය හරියට තේරුම් ගන්න පුළුවන්. අර කලින් ඉදිරිපත් වෙච්ච බාධාවට කොච්චර අපි අලුතෙන් කර්ම රැස් කර ගන්නවාද කියලා තමුන්ටම මැනගන්න පුළුවන්. අර පුද්ගලයාට බණින්න ගියොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ පිළිබඳ හිත් කරදර ගන්න ගියොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. අන්න ඒ විදිහට බලන්න පුළුවන් මේ තමුන්ගේ හිතේ භාවිත ප්‍රමාණය. ඉතින් ඒක මනින්න හොඳම මෙෂර් එක තමයි, හොඳම ක්‍රමේ තමයි මොකද්ද? අන්න අර හැප්පිට අතප්පිට අතක් තියාගෙන ඇස් වහගෙන ඉන්නවට වැඩිය, එහෙම නැත්නම් සක්මන් කර කර ඉන්නවට වැඩිය, එහෙම හුරු කරගත්ත දේ අන්න මාළු මාකට් එකකට ගිහිල්ලා බලන්න. මාළු මාකට් එකකට පොලකට ගිහිල්ලා බලන්න කොහොමද මේ හිතේ ස්වභාවය, කොහොමද මගේ භාවිත හිතේ තරම කියලා අන්න මැනගන්න පුළුවන් හැකියාවක් අපිට එනවා. භාවිත ප්‍රමාණය මැනගන්න පුළුවන් හැකියාවක් එනවා. රැකි රක්ෂාවක් කරනකොට කෙනෙක් ඇවිල්ලා බණිනකොට කොහොමද අපේ හිතේ ස්වරූපේ, කොච්චර වෙලාවක් යනවද මට මේ තියෙන කරදරෙන් නැවතත් අර සාමාන්‍ය ස්වරූපෙට එන්න කියලා මේ තැනත්තට බලා ගන්න පුළුවන්. ඒ පිළිබඳ හොඳ දැනුවත් භාවයක්, ඒ පිළිබඳ හොඳ දැනීමක් ඇති කරගන්න පුළුවන්. තමුන්ගේ හිතේ භාවිත තරම කොච්චරද කියලා මැනගන්න පුළුවන්. අර විදිහට මේ ප්‍රතිපදාව අඳුනගත්ත කෙනෙක්ට, මේ ප්‍රතිපදාව යම්කිසි දුරකට වඩාගත් කෙනෙක්ට අන්න ඒ විදිහේ එදිනෙදා ජීවිතයේ ලොකු චැලෙන්ජ් එකක්, එහෙම නැත්නම් අභියෝගයක් තියෙනවා. මොකක් සඳහාද? මෙන්න මේ භාවිත හිතක ප්‍රමාණය ටිකෙන් ටික අඳුනගන්න පුළුවන් අභියෝගයක් මේ තැනත්තට තියෙනවා. ඒ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුවන් අභියෝගයක් මේ තැනත්තට තියෙනවා. ඉතින් ඕක නැවත නැවත කරනකොට මේ තැනත්තට දකින්න පුළුවන්, කලින් තරම් දැන් සැලෙන්නේ නැහැ. කලින් තරම් දැන් සැලෙන්නේ නැහැ. අන්න කර්මයේ ෂය කරන ප්‍රතිපදාව තමන් තුළ ටිකෙන් ටික ක්‍රියාත්මක වෙනවා. අර කලින් තරම් මම මේවට සැලෙන්නේ නැහැ, මේවට ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ, කලින් තරම් කර්ම රැස් කරගන්නේ නැහැ කියලා දකින්න පුළුවන්. ඒ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේක උත්සාහවත් වෙනකොට අන්න දවසක මේ මොන දේ ක්‍රියාත්මක වුණත් අන්න කර්ම රැස් නොවන ස්වරූපයක් අපේ ඇතුලේ ලං වෙලා එනවා. අර බුදුරජාණන් වහන්සේගෙන් යම්කිසි අවස්ථාවක ඒ දෙවි කෙනෙක්ද කොහෙද ඇවිල්ලා අහනවා, මේ රහතන් වහන්සේලාත් මම වෙමි, මම වැඩ කටයුතු කරනවා, මෙහෙම කියනවා. මේගොල්ලෝ ඇයි එහෙම කියන්නේ? මේගොල්ලෝ ඇයි එහෙම කරන්නේ? මේගොල්ලොන්ට තාමත් අර කර්ම රැස් වෙන ස්වරූපේ තියෙනවද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ඒගොල්ලෝ මේ ලෝකේ ගැන දැනුවත් භාවයකින්, ලෝකේ ගැන යම්කිසි දැනීමකින්, ලෝකේ වැඩ කටයුතු යන විදිහ ගැන අවබෝධකින් අන්න මම වෙනවා, මම මෙහෙම කියනවා කියලා මෙහෙම වැඩ කටයුතු කරනවා. ඒ කය පවත්තන්න පිණ්ඩපාත යනවා, ඒ වැඩ කටයුතු කරනවා, කතා බහ කරනවා. නමුත් අන්න මේ ලෝකේ ගැන හැඟීමකින්, මේ කය පවත්තනයා කියන හැඟීමකින් වැඩ කටයුතු කරනවා. නමුත් ඇතුලේ කර්ම රැස් නොවන ස්වරූපයක් ලං වෙලා තියෙනවා. එහෙම නැත්නම් මහා ගින්නක් තිවිලා නිවිලා ගිහිල්ලා තියෙනවා. අලු ගොඩක් තමයි අපිට පේන්නේ. නමුත් මේ අලු ගොඩ ඇතුලේ අන්න තාමත් අඟුරු කෑලි තියෙනවා. අඟුරු කෑලි තියෙනවා. අර ගින්නක් ස්වරූපයක් බැලුවාම තියෙනවා. මේ අඟුරුත් යම්කිසි දවසක අන්න නිවිලා නැති වෙලා යනවා. මේ කයක් කියන එකක් පවත්වනවා නම් ඒකත් යම්කිසි දවසක නිවිලා නැති වෙලා යනවා. අන්න අර රහත් ස්වරූපය ගැන සඳහන් කරනවා. එතන මොකද්ද වෙන්නේ? අර හිතේ කර්ම රැස් වෙන ස්වරූපෙ ටිකෙන් ටික අඩු වෙනවා. ටිකෙන් ටික අඩු වෙනවා. පරණ තියෙන දේවල් ගෙවිල ඉවර වෙනවා. පරණ තියෙන දේවල් ගෙවිල ඉවර වෙනවා. අලුතෙන් රැස් කරන ඒවත් නැති වෙලා යනවා. ඔන්නඔහොම ගිහිල්ලා දවසක මෙන්න මේ තියෙන මෙන්න මේ කර්මය කියන දෙයින් මිදලා යන්න පුළුවන් හැකියාවක් අන්න ගැළපිලා එනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මේ ගව ඝාතක මඩුවෙන් මම මිදලා ගියා. මේක මේ ජීවිතේ මේ ගමන ගව ඝාතක මඩුවක් කියලා තමයි අඳුන්වලා දෙන්නේ. මොකද කොයි වෙලාවේ අන්න අර ලිස්සන ස්වරූපී ඉදිරිපත් වෙලා ඇදගෙන බිමට වැටෙයිද කියලා කියන්න බෑ. කොයි වෙලාවේ ඉදිරියට අරගෙන බෙල්ල ගහලා දායිද කියලා කියන්න බෑ. අපිට වෙන තාක්කල්නේ අපිට ඕක කියන්න එහෙම හිතෙන්නේ නැත්තේ. නමුත් වටපිටාව බැලුවාම පේනවා දවස ගානේ කී දෙනෙක් අන්න ගව ඝාතක මඩුවේ ඒ ඝාතනයට ලක් වෙනවද කියලා බලන්න පුළුවන්. දවස ගානේ කී දෙනෙක් ඒ විපතට හඬමින් වැළපෙමින් ලක් වෙනවද කියලා බලන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ සැනසුම් සුසුමක් හෙළනවා, මං මේකෙන් ගැලවිලා ගියා. කියන්නේ කොහොමද? මේ ගව ඝාතක මඩුවෙන් මම ගැලවිලා ගියා, මේකෙන් මම බේරිලා ගියා කියලා අන සැනසුම් සුසුමක් හෙළනවා. සැනසුම් සුසුමක් හෙලනවා. ඉතින් අදත් මේ ධර්ම දේශනාවත් මේ පිරිසටත් යම්කිසි ඒ වගේ සැනසුම් සුසුමක් හෙලන්නම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම හරවත් ධර්ම දේශනාවක් අපි හැමෝටම ඉදිරිපත් කරා. භාවිත මනසක් ඇති කරගෙන කොහොමද කර්මේශය කරන්න කියලා බොහොමත්ම පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට. කමඨහන් වාර්තාවලට යොමු වෙන කලින් මම පොඩි මතක් කිරීමක් කරනවා. අලුතෙන් කවුරු හරි ආධුනික කෙනෙක් වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒ සක්මන් භාවනාව සහ පරයන්කය ගැන අදාළ වීඩියෝ පට ඕන කෙනෙක්ට නරඹන්න පුළුවන්. ඒකට සතිපාසල වෙබ්සයිට් එකට හරි එහෙමත් නැත්නම් YouTube එකේ සතිපාසල මගින් යොමු කරලා තියෙන වීඩියෝ හරි නරඹන්න පුළුවන්. ඒවට අදාළ ලින්ක්ස් මම chat section එකේ දැනට දාලා තියෙනවා. ඒ වගේම මූල කර්මස්ථා මේ කමඨහන් වார்த்தාවක් ලියන්නේ කොහොමද කියන්නේ මේ සක්මන් භාවනාවක හරි පාරයන්ක භාවනාවක හරි යෙදিলা ඒ ලැබෙන තමන්ට ලැබෙන අත්දැකීම් සහ ගැටලු කොහොමද ඉදිරිපත් කරන්න කියන එක මම කෙටියෙන් මතක් කරන්නම්. ආධුනික කෙනෙක් කාට හරි ඉන්නවා නම් පැහැදිලි වෙන්න ඒ අදාළ කාරණා කරුණු පහක් ඇත ඉදිරිපත් කරන්න පුළුවන් කමඨහන් වார்த்தාවක. පළවෙනි කාරණය මූල කර්මස්ථානය මොකක්ද කියන එක, කියන්නේ සක්මන් භාවනාවද ඉඳගෙන කරන භාවනාව නම් ඉඳගෙන කරන භාවනාවේ හුස්මද එහෙම නැත්නම් උදරයේ හුස් පහත් වීම එහෙම නැත්නම් ඉරියව්ව වගේ මොකක්ද මූලික අවධානය යොමු වෙන්නේ කියන කාරණේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව විදිහට මූල කර්මස්ථානය සඳහා කොහොමද සිහිය යොමු කරන්නේ, හරි එහෙම නැත්නම් ඒක මෙනෙහි කරන්නේ කොහොමද කියන කාරණාව ඇතුළත් කරන්න පුළුවන්. තුන්වෙනි කාරණාව විදියට එහෙම මෙනෙහි කිරීම හරි සිහිය යොමු කිරීම හරි කරනකොට ඇවිදීම හෝ හිඳ ගැනීම ගැන දැනුණු විස්තර හා තොරතුරු හෝ එහෙමත් නැත්නම් මූල කර්මස්ථානය වටහා ගත් ආකාරය ගැන සඳහන් කරන්න පුළුවන්. හතරවෙනි කාරණාව විදියට තල වශයෙන් කොච්චර වෙලාවක් මේ එක දිගට මූල කර්මස්ථානයේ සිහිය පවත්වාගෙන ඉන්න හැකි වුණාද කියන කාරණාව සඳහන් කරන්න පුළුවන්. පස්වෙනි කාරණාව විදිහට මේ විදිහට සත්‍ය මූල කර්මස්ථානයේ පවත්වාගෙන යනකොට සතියට අහුවෙච්ච වෙනත් කාරණා හරි එහෙමත් නැත්නම් ඒ සතිය පැවැත්වීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච වෙනත් ගැටලු කියන කාරණාව ඉදිරිපත් කරන්න පුළුවන්. මේ කාරණා පහ සම්බන්ධ කරගෙන ආධුනික යෝගාවචරයෙක්ට තමන්ගේ කමඨහන් වාර්තා ලියලා අදාළ ලින්ක් එකට සහ හෝ Google ලින්ක් එකට හෝ ඊමේල් එකට ඒ කමඨහන් වාර්තා යොමු කරොත් අපිට මේ වැඩසටහනට ඒවා යොදා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් යොමු කළ යුතු ඊමේල් ලිපිනය සහ Google ෆෝරම් එක මම එක chat section එකේ දාලා තියෙනවා. ඒ සුදුසු විදියට ඒ links videos පාවිච්චි කරන්න කියලා හැමදාටම මතක් කර සිටිනවා. දැන් මං නදීට යොමු වෙනවා අපිට අද දවසට ලැබිලා තියෙන ප්‍රශ්න කමඨහන් වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න.
මේ තව පොඩි දෙයක් තියෙනවා. අපේ මේ සාගර හාමුදුර වැඩලා ඉන්නවා. කට්ටිය නිකන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා කොහොම හරි ඔන්න දැන් ඇවිල්ලා ඉන්නවා. මේ ආරාධි තමුත් එක්කගේ අද ඇවිල්ලා ඉන්නවා. අපි ඒකින්ද සාගර හාමුදුරුවන්ට පළවෙනියට අවස්ථාව දෙමු පටන් ගන්න වෙලිය.
එහෙමයි ස්වාමීනි. සාගර ස්වාමීන් වහන්සේට දැන් සනීපයිද ස්වාමීන් වහන්සේ?
දේරුවන් සර්ණයි. සනීපයි සනීපයි.
එහෙමයි. බොහොම සන්තෝසයි ස්වාමීන් වහන්සේ ගොඩක් කාලයකට පස්සේ ඔබ
වහන්සේ
කමඨහන් වාර්තා දෙකක් ලැබී තිබෙනවා. ඒ කමඨහන් වාර්තා දෙකේ පළවෙනි එක ඉදිරිපත් කිරීමට ස්වාමීන් වහන්සේගෙන් අවසරය ඉල්ලා සිටිනවා. ගරුතර ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව මේ සඳහා පියවර 40ක දුර ඇවිද ගිය හැකි ටයිල් පොළව තෝරා ගතිමි. දකුණ වම ලෙස පාද මාරුවෙන් මාරුවට තැබුවෙමි. ඉන්පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස විස්තරව සක්මන් භාවනාව පුරුදු කෙරුවෙමි. එවිට ශරීරයේ සමබරතාව රැක ගැනීමට කකුල්වල මාංශ පේශි ඇදී ශරීරයේ ඉදිරියට ඇදෙන ආකාරයත් උකුලේ සිට දෙපතුල දක්වා ශරීරයේ සමබරතාව රැක ගැනීමට පාදවල විලුඹ සහ ඇඟිලි පොළවට තදවන ආකාරය දෙස බලා සිටියෙමි. සිත පාදවල ඒකාග්‍ර වී ඇත. බාහිර ශබ්දවලට සිත යොමු වූයේ නැත. මෙසේ සතිමත් ඇවිදීමෙන් පසු පර්යංකයට වාඩි වූයෙමි. පර්යංක භාවනාව. සතිමත් ඇවිදීමෙන් පසු පර්යංකයට වාඩි වූයෙමි. සක්මනේ ඒකාග්‍ර වූ සිත වාඩි කරවා ඇති කය දෙස යොමු කළෙමි. හිස් මුදුන, නළල, මුහුණ, බෙල්ල යන ආකාරයෙන් දෙපතුල දක්වා බලා සිටිද්දී යටිපතුල පොළවේ ස්පර්ශ වී ඇති ආකාරය දුටු වෙමි. ශරීරයේ පිටුපස කය දෙස බලා සිටිද්දී ඔලුකට කොඳු ඇටපෙළ පැහැදිලිව පෙනී ගියේය. මෙසේ බලා සිටිද්දී සිත ඉබේ වැටෙන හුස්ම දෙස යොමු විය. මාගේ මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාව. එම නිසා ආනාපාන සති භාවනාව සඳහා සිත යොමු කළෙමි. හුස්මරැලි ඇතුල් වී පිට වී ගිය ආකාරය දෙස බලා සිටියෙමි. සමහර ආශ්වාස දිගය, සමහරක් කෙටි ආශ්වාසයකි. හුස්මරැලි දෙකක් අතර පවතින අවකාශයද බලා සිටියෙමි. මුලදී බාහිර සිතුවිලි අරමුණට බාධා කළත් අරමුණ අත්නොහැර ඒ දෙසම බලා සිටියෙමි. උණුසුම් බව, සිසිල් බව මෙන්ම හුස්මේ ගොරෝසු බවද දුටුවෙමි. ටික වේලාවකින් දැනී ගියේ පපු පෙදෙස පුනරවාගෙන සීතල දැඩි ඇතුළුවන හුස්ම රැල්ල පිටවී ගිය පසු ශරීරයට මහත් සැහැල්ලු බවක්ද දැනෙන බවකි. සිත අරමුණේ ක්‍රමයෙන් ඒකාග්‍ර වීමට සමත් වූයේය. එවිට නිදිමත ගතියක් දැනී ගියේය. අරමුණට වඩාත් සමීප වූ පසු අරමුණ සියුම්ව නොපෙනී ගියේය. මෙතැන් සිට කිසිම දැනීමක් නැතිව හිස් අවකාශය බොහෝ වෙලා ගත කර ඇත. නැවත හුස්ම රැල්ල වැටෙන බව නැවත දැනෙන විට මෙලෙහි වූයේ සියල්ලම ඇතිවී නැතිවී යාමේ ධර්මතාවය අත්දකින්නට වූ හැකි බවකි. ඒ බව මෙලෙහි කරමින් ත්‍රිවිධ රත්නයට නමස්කාර කරමින් කමඨහන් වාර්තාව ලිවීමට සූදානම් වූයෙමි. ඔබ වහන්සේගේ වටිනා උපදේශයක් ඉල්ලමි. සියලු දෙනාට තෙරුවන් සරණයි. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්ස.
ඔව්, තෙරුවන් සරණයි. මේ වார்த்தාව හොඳයි. ඒකේ සඳහන් වෙලා තියෙනවා අර සම්පූර්ණ වார்த்தාවක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සක්මණේ කොහොමද දැනුනේ, මුලින් ගොරෝසුවට දැනුනේ කොහොමද, ඒකේ පැහැදිලිව කියනවා අර ඒකාරෝ කියනවා වගේ, අර උකුලේ ඉඳන් යටිපතුලට තියෙන දුරයි සාමාන්‍ය උකුලට ඉඳන් ඔළුවට තියෙන දුරයි සමානයි කියලා කියනවා. එතකොට අපි ඇවිදිද්දි හොඳට තේරෙනවා මේ උකුලට ඉඳන් පල්ලෙහාට යනකම් නිකන් අර එක අරයක් වගේ, නැත්නම් ඒක පාදයක් තමයි හරියටම බර ගන්න එක වෙලාවකට. එතකොට ඒක නිකන් අර රෝදයක් හැරකෙනවා වගේ උඩ කොටස ඍජුව තියෙද්දී පල්ලෙහා කොටස රෝදයක ආකාරයට කැරගෙන විදිය හොඳට මේ දැනලා තියෙනවා. එතකොට එහෙම දැනිලා ඊට පස්සේ ඒ පරියන් මේ සක්මණෙන්ම අදහසක් එනවා, මේක ස්වභාවිකව යන ගතියට මේ සක්මණෙන්ම සංඥාවක් එනවා, දැන් නම් පරියන්ගට ගියොත් හොඳයි කියන අදහස. ඒක සක්මන හොඳට සිදුනා නම් එනවා. එහෙමම ගිහිල්ලා පරියන්ක ඉඳගෙන තියෙනවා. ඒකෙත් මුලින් හොඳට දැනලා තියෙනවා මේ ගොරෝසු ආනාපානේ නැත්තම් ස්වභාවිකව දැනන හුස්ම රැල්ල දැනනවා කියලා තියෙනවා. ඒක තමයි වියුත්ත. ඉඳගත්තට පස්සේ අපි පුරුදු දෙයට යන්නේ නැතුව හොඳට බලන් ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. එතකොට ප්‍රකට වෙන දේ අර ස්වභාවික හුස්ම රැල්ල. එතකොට ඒක දිගට ගියාට පස්සේ සඳහන් වෙලා තියෙනවා මේ වෙනසක් දැනෙන ගතිය. දිග කොට ඒ විදිහට මේ වෙනස බලාගෙන යද්දි මේක ටික ටික සියුම් වෙන ආකාරයත් මේ වார்த்தාවේ හොඳට පැහැදිලි වෙනවා. ඊට පස්සේ සියුම් වෙලත් ඒ සියුම් වේගෙන යද්දි අපේ තියෙන අර ගොරෝසු කෙලෙස් ස්වභාවය එන්නෙන් අඩු වෙනවා. අපි ගන්න වැය වෙන අපේ සිතවිලිත් එක්ක පරිඋත්ทานීය කෙලෙස් එක්ක වැය වෙන ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙලා අපේ හුස්මත් අඩු වෙලා අර සියුම් වෙන ගතියට එද්දි අපිට වෙන්නේ අපේ ඔය කෙලෙස් ස්වභාවය අඩු වෙද්දි රාගදේශ දෙක දිය වෙලා යද්දි අපිට එනවා පොඩි තීන මිද්‍යා. ඒකත් මේකේ සඳහන් වෙනවා හොඳට පැහැදිලිව. ඒ තීන මිද්‍යත් එක්ක සමහර වෙලාවට මේ අති සුකුමතර කියලා ඒ සඳහන් වෙනවා පරිසම්බිදාමග්ගේ. සුකුමතර ආනාපානය කියන්නේ ආනාපානයේ සියුම් ආනාපානේ. ඒ කියන්නේ අපි මොනවා වුණත් ආනාපානේ නැති වෙනවා කිව්වට අපි මැරිලා නැහැ කියලා තියෙන්න හුස්මක් ගන්නවා. ඒක අපිට නොදෙනී යනවා ඔය තරං සියුම්ම දැනෙන හින්දා සහ ඒ වෙද්දි එන තීනමිද්‍ය යම්කිසි තීනමිත්‍ය මිශ්‍රවෙච්ච සතියක් අපිට තියෙන හින්දා වේපුල සතියක් නැති හින්ද අර සුක්කුමතර ආනාපානය සමහල්ලට අල්ලන්න බැරි වෙනවා. එතකොට අපි සමහල්ලාවට ගොඩාක් නිකන් නින්දක වගේ හිටිය වෙන්නත් පුළුවන්. ඇත්තටම අපිට ඒ විදිහට නැති වෙලා ටිහකින් ආයෙ මතුවෙනවා. අපිට පුළුවන් නම් ඒ හීනෙන් ඇවිදිනා වගේ ඒකටත් අර සුක්කුමතර ආනාපානයත් නැත්නම් සුක්කුමතර හුස්ම රැල්ලත් මේ හද ගැස්ම හරි ඒකත් දැනෙනවා නම් එතකොට හොඳට යෝගියා අර හීනෙට අවදි වෙලා වගේ ඒ නොදන්න ස්වභාවය තුලත් දැනුවත් භාවයක් ඇති කරගන්නවා. ඒ වගේ ඒ නොදන්න බව දන්න ගතිය. එහෙම ගියාට පස්සේ නැවතත් අර කිව්වා වගේ නැවතත් මතුවෙන්නේ ආයෙත් අර අරමුණු ස්වභාවයට. එතකොට සමහර යෝගීන් එතන තමයි කමඨහන වියුත්තේ විපස්සනාවේ හොඳටම මොකද්ද තමන්ට දැනෙන නාම ධර්ම නැත්තම් අපේ හිතේ තියෙන කෙලෙස් ස්වභාවය මොකද්ද, අර හිතපු ස්වභාවයට කැමැත්තක් තියෙනවද, දැන් ඉන ස්වභාවයට බයයිද කැමතිද, අන්නේ මනාපමන අප දෙකන් හොඳට බලන්න පුළුවන්. අර නොදන්නා ස්වභාවය ඉඳන් ආයේ දැනුවත් ස්වභාවයට එනවා, ආයේ ටිකක් වෙලා ගියොත් ආයේ නොදන්නා ස්වභාවයට යනවා. මේ ආකාරයට මේක චක්‍රානුකූලව කරකෙද්දි තමන්ට දැක් ගන්න පුළුවන් මේ කොහොමද මේක තමන්ගේ තියෙන මේකට තියෙන කැමැත්ත හෝ අකමැත්ත වැඩ කරන්නේ. නැත්තම් උදේවරුවේ කොහොමද, හවස්වරුවේ කොහොමද, ඊයට වඩා අද කොහොමද කියලා පොඩි සාපේක්ෂතාවයත් එක්ක අනුමාන ඥානයත් එක්ක මේක ගැළපලා බලපුවාම තේරෙනවා අපි යන්නේ ඉදිරියකට. ඒකට තමයි අර මේ වගේ වார்த்தාවක් ඉදිරිපත් කරපුවාම ඒක තව කෙනෙක්ට ආධුනිකයෙක්ටත් ආදර්ශයක් වෙනවා, සහ මේකෙන් සාකච්ඡා වීම තුළින් තමන් අලුත් වෙනවා, මේක කරන්න නව පණක් ලැබෙනවා. ඉදිරියට කරගෙන යන්න මේ කිසිම බාධාවක් නැහැ, නැවත නැවත කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ කියලා මේ වගේ ඉදිරිපත් කරන්න. මෙතන සුද්ධ විය යුතු කමඨහන වෙන්නේ අර සියලු දේ ඇවිල්ලා නැතුව යනවා අන්තිමට පරියන්කෙදී. ආන් ඒ අවස්ථාවේදී බලන්න ඕන තමන්ගේ හිතේ මොන දෙයටද කැමැත්ත අකමැත්ත වෙන්නේ කියලා. මොකද ඒ වෙද්දී හොඳට අනුශය ආශ්‍රව මට්ටමෙන්ම කෙලෙස් උඩට එන වෙලාව. එතකොට තමන්ගේ රුචි අරුචිකම් ටික හොඳට බලා ගන්න පුළුවන් වෙලාව අන්න ඒ වෙලාවේ වැඩිපුර වෙලාවක් බලලා ඉඳලා හොඳට බලන්න ඕනේ තමන් කවුද කියන එක අඳුනා ගන්න. ඉතින් ඒක සුද්ධ වීමත් එක්ක ඉදිරියට කරගෙන යන්නේ මේ වගේම වාර්තා ලියන්න කියන පණිවිඩයත් එක්ක අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට.
මගෙත් කමටණක් සුද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. මම ඒකාරු කියන වචනේ හොය හොය හිතිය මොකද්ද කියලා ඉවරලා හැම තැනම ඇහෙනවා, හැම තිස්සම ඇහෙනවා. ඒ තනදි එකත් පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ.
ඒකනේ
දෙවනි වார்த்தාව ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සක්මන යටිපතුල් වෙත සිහිය පිහිටුවා සක්මන ආරම්භ කළෙමි. පහසුවෙන් හා රිද්මයකට අනුව යටිපතුල් වෙත සිහිය පිහිටියේය. සිතුවිලි ධාරාවක්ද ප්‍රබලව දිසිය. එම සිතුවිලි ධාරාව දීප්තිමත් විය. හිත පිටත ගොස් නැවත වම් යටිපතුල වෙත පිහිටන විටම වම් පාදයේ වෙත සිහියත් අනෙක් විට ආලෝකමත් සිතුවිලි ධාරාව වෙතත් සිහිය පිහිටුවමින් දකුණු පාදය මඟහරිමින් සක්මන සිදුවිය. අවසානයේදී වම් යටිපතුල හා සියුම් වී ගිය සිතුවිලි ධාරාවද අතර සතිය මාරුවමින් සක්මන නිම කරමි. මේ සියල්ල චේතනා රහිතව ඉබේ සිදුවන්නට ඉඩ දුන්නෙමි. පර්යංකය සක්මන නිම කොට ආනාපාන සතිය ආරම්භ කළෙමි. මද වේලාවකින් හුස්ම රැල්ල තුනී වී සුදු ආලෝකයකින් පිරුණු අවකාශය සකස් විය. එවිට හුස්ම රැල්ල අත්හැර සුදු ආලෝකය කෙරෙහි සතිමත් වීමි. විනාඩි 10ට පමණ පසු හුස්ම රැල්ල නැවත ඉස්මතු වී කළු පැහැති අවකාශයක් ඇති විය. එවිට එම කළු පැහැති අවකාශය දෙස බලා සිටියෙමි. කළු පැහැති අවකාශය තුලින් හුස්ම රැල්ල දිස්විය. උස්මරල්ල ක්‍රමයෙන් දිලිසෙන බවට පත්වන විටදී කළු අවකාශය නැති වී ප්‍රණීත හිස් බවක් සකස් විය. කයේ ඉරියව්වද වරිද්වර දැඩි ගියේය. චේතනා රහිතව සියල්ල සිදුවීමට ඉඩ දුන්නෙමි. ස්වාමින් වහන්සේලාට නමස්කාර පූර්වක ස්තුතිය වේවා. වැඩසටහන මෙහෙවන හා සහභාගී වන සැමට පින් අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන්
ස්වාමීන් වහන්සේ. ඔව් ඒකෙදි ගැටලුවක් නම් මතු වෙන්නේ නැහැ. මේ වාර්තාව හොඳයි. ඒකෙදි සඳහන් වෙනවා අර හිත ගිය පිට ගිය හිත ආයේ නැවතෙද්දී පැහැදිලුවම වම් කකුලට මේ දැනෙනවා, ඒකට හිත එනවා කියලත් පැහැදිලි සඳහන් වෙනවා. ඒ දෙක අතර චේතනා පූර්වක මොකක් කරන්නේ නැතුව මේක බලන් ඉන්න ස්වභාවය ගැන සඳහන් වෙනවා. හොඳයි. ඉතින් ඒක ඒ වගේ දැන් අපි ඉදිරියට ඉදිරියට යද්දී ඇත්තටම විපස්සනාවේ අරමුණක් මුල මේ කර්මස්ථානයකට ගන්න බැරි අරමුණක් නෑ ඇත්තටම. ඉතින් කකුල් දෙකේ යටිපතුල හිත තිබ්බත් අන්තිමට හිතවිලි වලට ගියත් ඒකත් අරමුණක් කරගෙන ඒකෙත් මොකද වෙන්නේ ඒකෙත් මුල මැදාග හොඳට බලලා ඒත් අර ආනාපානෙ නැත්තම් සක්මනේ යටිපතුලේ දැනෙන අරමුණ වගේම වෙනසක් ස්වභාවිකව වෙනස බලා ගන්න පුළුවන්. ඒක මුලින් යෝගාවචරයට කියනවා මේ පුළුවන් තරම් කකුලට ගන්න කියලා. නමුත් අන්තිමට යද්දී ගන්න බැරි අරමුණක් නෑ මේ විපස්සනා කරන්න. ඒ වගේ ඒ සිතුවිලි වලත් ඔහේ ඇවිල්ලා යන සිතුවිලි ප්‍රමාණයක් තියෙනවා. ඒක කාලයත් එක්ක වෙනස් වෙනවා, අපේ චිත්ත ස්වභාවයත් එක්ක වෙනස් වෙනවා, ප්‍රශ්නත් එක්ක වෙනස් වෙනවා. ඇති වෙන සාමාන්‍යයෙන් මොනවාරි ප්‍රශ්නයක් මතු වුණොත් පුරුදු වෙලා තියෙන විදිහට අපි සිතුවිලි හදනවා. නැත්තම් මොකක් හරි තරහක් ආවොත් අපි හදන සිතුවිලි රටාවක් තියෙනවා. ඒ රටාවටම තමයි අපි මෙයාට මෙහෙම කරන්න ඕනේ, මෙයාට මේ විදිහට කතා කරන්න ඕනේ කියලා අපි සංස්කරණයක් සිදු වෙනවා. ඒකත් ස්වභාවිකවම පුරුද්දට හැදින දෙයක්. ඒකත් හොඳට බලන් හිටියාම ඒකත් එහෙමම නවතිනවා. ඒ නැවතීම අර ආනාපානීය නැවතීම හා සමානම දෙයක්. එතකොට මේක බය නැතුව බලන් ඉන්න පුළුවන් නම් කොතනත් අපිට නැවතීමක් නැත්තම් වැයවීමක් වයක් අපිට දැක ගන්න පුළුවන්. එතකොට කිසි දෙයක අපිට බය විය යුත්තක්වත් හරයක්වත් පණක්වත් දිය යුත්තක් නැහැ. හැමදේම හැම දෙයකින්ම සෝයත්තයි, රූපේ නාමයෙන් නාමයේ රූපයෙන් වගේ සෝයත්ත නිකන් ශුන්‍යතා මිච්ච රිත්ත තුච්ච බවක් අපිට මේකෙන් දැක ගන්න පුළුවන්. එතකොට මේ දේ ගොඩාක් අය මේ දේ නොදකපු කෙනෙක් නැති තරම්. නමුත් මේක සාමාන්‍ය ජීවිතයට ගන්නවයි කියන එක වෙනම කලාවක්. ඒක තමයි මේ හැම දිනාගෙම සුද්ධ විදු කමටහන වෙන්න ඕනේ. ගිහි ජීවිතේ ගත කරද්දී අපි තරහ යද්දී නැත්නම් අපිට ආසාවක් එද්දී අපි මෝඩකම වැඩ කරන වෙලාවක කොහොමද මේකත් අර ආනාපානේ වගේම තවත් එක අරමුණක් කරගෙන මේකේ නැති වෙලා යන ස්වභාවය ඇතිවීම නැතිවීම බලන්න පුළුවන් නම් අර අපි වෙනදා නැට්ට පාග ගන්න තරම්ම පාග ගන්න නැතුව ප්‍රශ්න විසඳෙන මට්ටමට එන්න එන්න වර්ධනයක් දැක ගන්න පුළුවන්. වෙනදා අපි ගන්න වංගු එච්චරම අමාරුවෙන් නැතුව අපි ඒ පාරේ යන්න පුළුවන් ගතිය දැක ගන්න පුළුවන්. එතකොට මේක කාලයක් පුහුණු කරද්දි මේ හැමදාම එකම පාරක යන්නේ හැමදාම හම්බෙන්නේ එකම වංගු ටික. හැබැයි එන්න එන්න දැන් දැනුවත් භාවයත් වැඩි, නොදන්නා බව දන්න භාවයත් වැඩි. එන්න එන්න මේකම අර එකම බහුලීකත කරද්දි තේනවා මේකේ ඇති දෙයක් නැහැ කියන එක ටික ටික අපේ ඇතුළට කිඳා බහිනවා. එහෙම පිරිසක් කතා කරන එකත් එහෙම පිරිසක් එක්ක ඉන්න එකත් සැපක් කියලා ඥානරාම සාමණේස්වහන්සේ කියනවා. ඉතින් ඒකෙ හින්දා මේ වගේ වේදිකාවක් අපේ ලොකු සාමණේස්වහන්සේලා හදලා දුන්න හින්දා අපිට මෙහෙම කතා කරන්න පුළුවන්. නැත්තම් මේ දේවල් පිස්සු විදියට සලකන්නේ. ඒකෙ හින්දා අපේ සාමණේස්වහන්සේලා ඥානරාම සාමණේස්වහන්සේලා ධම්ම ජීව සාමණේස්වහන්සේලා ධම්මාවාස සාමණේස්වහන්සේලා කේනාව කේමානන්ද සාමණේස්වහන්සේලා ඥානানন্দ සාමණේස්වහන්සේලාට මේවා පින් දෙන්න ඕනේ. අපි මේ වගේ වේදිකාවක් අපිට කතා කරන්නවත් හදලා දීපු එක ගැන ඒකෙ හින්දා සතුටු වෙන්න ඕනේ. මොන දේ නොලැබුණත් අපිට මේ දේ කරගෙන යන්න අපිට ඉන්නවා සත්පුරුෂ මණ්ඩලයක්. ඒක හින්දා මම කියනවා දිගට දිගට කරගෙන යන්න මේ වගේ වාර්තා ඉදිරිපත් කරන්න. ඒක හැමෝටම හොඳ උත්පේරණයක් මොටිවේෂන් එකක් වෙයි කියලා.
ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ, මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සහභාගිලා ඉන්න කට්ටිය වාචික ප්‍රශ්න තියෙනවා නම් රේස් හෑන්ඩ් බටන් එක ප්‍රෙස් කරලා ඉදිරිපත් කරන ලෙස.
ඔය එතකම් පොඩ්ඩක් මතක් කරන්න, මේ රාජිකා මහත්මියත් ඔපරේෂන් එකට යන කතාවක් කියනවා. රාජිකා ඇත්තද?
එහෙමයි සාවෙන්නවා.
එහෙමයි. ඉතින් ඒකෙදි අපිටත් ඉතින් මේ දේවල් කටයුතු සංවිධානය කරලා ඉතින් මේ දේ කරගෙන යන්නේ හින්දා සෑහෙන පිරිසකට වටිනාකමක් තියෙනවා. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරමු මේ හැම දිනාගෙම පින් මේ රාජිකා නෝනගෙත් ඒ අසනීප තත්ත්වයේ මැරුණත් කමන්නේ ඔපරේෂන් එක සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා නිස්සරණ වනේ.
සාදු 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 සාමාස මේ මැරිලා හරි කමන්නේ. ඒ වගේ වෙලාවකදී මේ සතියෙම පිහිටතට
ඉන්නේ. ඔව් එච්චරයි එච්චරයි. මැරුණා නම් ඒක නම් කමක් නැහැ. ඒක එච්චර දෙයක් නැහැ. අර සතියෙන් මැරෙන්න පුළුවන් ලොකු දෙයක් නෙනේ රාජිකා.
අනේ
ඒක තමයි ඒක තමයි.
සාදු සාදු
සාදු සාදු සාදු සාදු.
බොහොම පිං ස්වාමීන් වහන්සේ මේ
නාමන්ත මහත්මයා ඔසවා තිබෙනවා. අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ මට තියෙන මේ ප්‍රශ්නේ තමයි දැන් මේ භාවනාව කරගෙන යනකොට තේරෙනවා ටිකක් අර අපි ගනුදෙනු කරන්නේ අනිත්‍ය හේතු ප්‍රත්‍ය ධාරාවක් සමග කියලා. ඒක දැන් සාමාන්‍ය ජීවිතයේදී තේරෙනවා මේ දැන් ගහක් දිහා දැක්කත් ඒ ගහ දැන් අද තිබ්බට හෙට නැති වෙතයි, ඊට පස්සේ මීට අවුරුදු 100කට කලින් මේ ගහ මෙතන තිබ්බෙත් නැහැ, ඊට පස්සේ බොන වතුර එක දිහා බැලුවත් දැන් මේ වතුර ඇවිල්ලා මගේ ගව දැන් තිබ්බට මේකයි වෙන තැනකට යනවා. ඒ වගේ හැම දෙයක්ම එහෙම පේන්න පටන් අරගන්නවත් එක්කම මේ ලොකු ඒ කියන්නේ උදාසීන බවක් ඇති වෙලා නිකන් එපා වීමක් වගේත් තේරෙනවා. එතකොට අර දැන් සාමාන්‍යයෙන් කටයුතු දැන් ඒ කියන්නේ රාජකාරී ස්ථානවල එහෙම සාමාන්‍යයෙන් කටයුතු කරන්න ඕන වේගයක් තියෙනවානේ, ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වේගය ටිකක් මට තේරෙනවා දැන් මගේ හිතින් ඒක ටිකක් පස්සට අදිනවා කියලා. ඒ කියන්නේ මේ වේගය මට දැන් මේක ඒ කියන්නේ එච්චර ලොකු අර්ථයක් නැහැ, නමුත් මේක කළ යුතුයි. ඒත් පොඩි උදාසීන බවක් එතනත් සකස් වෙනවා සයින්නස්. එතකොට ඒක මට නම් තේරුණේ ඒක ප්‍රඥාවෙන් කළමනාකරණය කළ යුතුම දෙයක් කියන එක තේරෙනවා. නමුත් ඒකට මේ දක්ෂකම ටිකක් මදි කියලා දැනෙනවා, මේ කොහොමද මේක මේ කළමනාකරණය කරන්නේ කියලා. දේ වගේ තැන්වලදී සයින්නස් ධර්මයෙන් මොකක් හරි මේ කාරණා තියෙනවද ඉස්මතු කරලා මට මේ උපයෝගී කරගන්න පුළුවන් මේ වගේ අවස්ථාවකදී? ඒක තමයි සයින්නස් මේ ප්‍රශ්නේ. තිරුවන් සරණයි සයින්නස්.
හොඳයි, එතකොට දැන් මේ ඔය කරගෙන යනකොට මේ තේරෙන දෙයක් තමයි මේ හැමදේම දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ නව නිර්මාණ කියන්නේ හරියට සුසාන වර්ධන, සොහොන් වර්ධන කියලා තමයි අඳුන්වන්නේ. ඊළඟ දවසක් ලොකු කන්දක් ගැන කියලා අහනවා, මහණෙනි උඹලා ඒක දැකලා තියෙනවද? මෙන්න මේ සත්වයෙක් මේ සත්වයෙක් එක සත්වයෙක් විසින් මෙච්චර කාලයකට එකතු වෙච්ච ඇටකටු ප්‍රමාණෙත් මෙන්න මේ කන්දට වැඩිය විශාලයි කියලා. අන්න ඒ වගේ ගමනක තමයි අපි මේ එදිලා ඉන්නේ. ඉතින් එතකොට මෙහෙම කරගෙන යනකොට අර තමුන් අර අපි මේ ධර්ම දේශනාවේ සඳහන් කරා වගේ කේන්ද්‍රය අඳුනගෙන වටපිටාව දිහා බලනකොට තේරෙනවා මේක මේ නැවත නැවත වෙන දෙයක්. මේ ගස් කොළනුත් හැදිලා හැදිලා වියැකිලා යනවා. ඒ වගේම මේ සත්වයොත් හැදිලා හැදිලා මැරිලා යනවා, පොළොවට පස් වෙලා යනවා. ඊට පස්සේ තව තැනක ගිහිල්ලා උප්පත්ති ලැබෙනවා. අන්න ඉතුරු වෙන්නේ මොකද්ද? ඉතුරු වෙන්නේ අර ඇටකටු ටික තමයි. ඇටකටු ටික තමයි. ඉතින් ඔහොම මැරි මැරි උපදී උපදී අන්න සොහොන් හද හද යනවා, ඇටකටු හද හද යනවා, කඳු පාමනට ඇටකටු හද හද යනවා. ඉතින් ඔහොම ගමනක තමයි අපි මේ යෙදිලා ඉන්නේ. ඉතින් යෙදිලා ඉන්නකොට ඒ වගේ යම් කිසි ප්‍රතිපදාවකට බැසගත්තාම මේ වටපිටාව දකිනකොට අන්න ඒකේ ස්වරූප තමයි පේන්නේ. මේ ගහක් කොළයක් වුණත් අපිට මේ ධර්මය කියලා දෙනවා, අපිට මේ ධර්මය කියලා දෙනවා. මේ ගලන ගඟක් වුණත් අපි මේ ධර්මය කියලා දෙනවා. ඊළඟට මේ වටපිටාවේ තියෙන වෙන යම් සත්වයෙක් වුණත් ඒ සත්වයන්ගේ ස්වරූපය අනුව අපිට මේ ධර්මය කියලා දෙනවා. මොකද හැම වෙලේම යම් කිසි දෙයක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා කියන ධර්මය අපිට කියලා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්නේ? බුදු කෙනෙක් පහළුණා කියන්නේ මොකටද? මෙන්න මේ විශ්වය පුරා තියෙන මේ ස්වභාව ධර්ම පුරා තියෙන මෙන්න මේ ධර්මය අපිට ඔසවලා පෙන්නනවා. ඔසවලා පෙන්නනවා මේ මාර්ගයක් අපිට පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ ස්වභාව ධර්මයේ තියෙන ධර්මතාවය අපිට ගෙනහැර දක්වනවා. ඉතින් ඒක තමයි බුදු කෙනෙක් පහළ වුණ ලෝකයක් කියන්නේ. ඉතින් බුදු කෙනෙක් පහළ වුණ ලෝකෙක තමයි අන්න බොහෝ පිරිසකට මෙන්න මේ ධර්මය දැනගෙන මේ ස්වභාව ධර්මයේ තියෙන මේ ධර්මතාවය දැනගෙන වැඩ කටයුතු කරගෙන තමුන්ගේ සැනසීම ළඟා කරගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට බුදු කෙනෙක් පහළ වුණ ලෝකෙක. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ විදිහට වැඩ කටයුතු කරගන්න ලැබිච්ච අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් පහ වුණොත් මොකද වෙන්නේ? අන්න කියනවා මොකද්ද? අන්න බාලාභ වෙලාවේ බඩු අරගන්නේ නැතුව පස්සේ අඬා වැළපෙන වෙලෙන්දෙක් වගේ වෙන්න එපා. ලාභ වෙලාවේ මේ තියන වෙලාවේ අරගන්නේ නැතුව පස්සේ අඬා වැළපෙන වෙලෙන්දෙක් වගේ වෙන්න එපා. මේ හොඳ උතුම් මොහොත ඉක්මවලා ගියාට පස්සේ ඒක ගැන කනගාටු වෙන්න එපා කියලා කියනවා. ඒක ගැන කනගාටු වෙන්න එපා කියලා කියනවා. දැන් ওই මොහොත කොවිලාව ඉක්මෙයිද කියලා කියන්න බෑනේ. අර මේසේ කොවිලාවෙල ඉස්සලා ඇදගෙන වැටේද කියලා කියන්න බෑ. මොකද දැන් කොරෝනායි අරවා මේ ඔක්කොම තියෙනවානේ. ඒ අතරින් යන ගමනක් නෙමේ තියෙන්නේ. ඉතින් ඒක හින්දා බලන්න ඕනේ මෙන්න මේ ප්‍රතිපදාවට බැසගෙන ඒකට යොමු වෙන්න අවස්ථාවක් ළඟා කරගන්න. ඉතින් ඒ යොමු වෙච්ච කෙනෙක් කරන ප්‍රකාශයක් නෙමේ තියෙන්නේ. ඉතින් එතකොට දැන් ඕක අර හැක් ඇස් දෙක වහගෙන අතක් පිට අතක් තියාගෙන ඉන්න තරමින් ඊළඟට සක්මන් කරන තරමින් පටන් ගත්ත වැඩේ ටිකෙන් ටික ඉස්සරහට ගිහිලා තියෙනවා. දැන් එදිනදා ජීවිතෙත් ඒ වැඩ කටයුතු කරන ගමන් අර වේගෙන් යන්න බැරි ඒ බෑ අමාරුයි කියන ගැටලුවක් තියෙනවා. නමුත් ඇත්තටම දැන් ඒ තත්ත්වයකට මේ පරිශ්‍රණය ගිහිල්ලා තියෙන හින්දා තමයි ඔහොම කියන්න පුළුවන් හැකියාවක් එන්නේ. මේ පරිශ්‍රණය එතර දුරට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තියෙනවා අන්න මේ කිසි දෙයක් කොරාට ඇති වැඩක් නැහැ. ඇති වැඩක් නැහැ. ඉතින් මේ ඇති වැඩක් නැති වුණාට මොකද අපි හරි උනන්දුවෙන් ඒක කරන්න තමයි අපි බලාපොරොත්තු තියෙන්නේ. හරි උනන්දුවෙන් ඒක කරන්න තමයි ධෛර්ය ශක්තිය ඇති කරගන්න ඕනේ. මේක ටිකෙන් ටික කරගෙන යනකොට මේකෙන් දුරස්වීමක් තමයි හිතේ ඇති වෙන්නේ. විරාගයක්, නිරෝධයක් තමයි මේ ඇති වෙන්නේ. එපා කරපු ගතියක් තමයි ඇති වෙන්නේ. නමුත් අන්න ඒ විදිහට වැඩ කටයුතු කරගෙන යනකොට මේකෙන් ඉවත් වෙන ස්වරූපයකට තමයි යන්නේ. හැබැයි ඉවත් වුණා කියලා ඒත් අර කරන් තියෙන වැඩ කටයුතු ටික උනන්දුවෙන් උත්සාහයෙන් කරන්න පුළුවන් හැකියාවක් අපේ හිත තුළ වර්ධනය කරගන්න පුළුවන්. අර බාහිර වේගෙන් දුවන කට්ටිය ඉන්නවනේ. වේගෙන් දුවන කට්ටියගේ වේගෙටම දුවලා බලන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ට දිව්වොත් ඒගොල්ලන්ට මහන්සි. මටත් ඒ මහන්සිය මෙනවාද කියලා පරීක්ෂණ කරලා බලන්න පුළුවන්. අර වේගෙන්ම දුවලා ඒ විදිහටම වැඩ කටයුතු කළා ඒ මහන්සියම මටත් එනවාද? එහෙම එන්න බෑනේ. ප්‍රතිපදාව හරිනම් එහෙම එන්න බෑ. එතකොට බලන්න ඒ එච්චර වේගෙන් දුවවත් මහන්සියෙන් නැත්තම් අන්න අර හරි වැඩේට, හරි ගමනට, හරි ක්‍රමයට අපි වැටිලා තියෙනවා. ඒ විදිහට අපි යොමු වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද නැවත නැවත කිරීමෙන් තමයි ඔක ළඟා කරගන්න පුළුවන්. ඒකත් අර උදාසීන ස්වභාවයක් තමයි ඉස්මතු වෙලා එන්නේ. නමුත් අපි ඒකට ප්‍රිය ස්වභාවයක් ඇති කරගන්නවා. ඒක අපේ සැනසීම කරගන්නවා. ඒ උදාසීන ස්වභාවය අතරෙත් අමාරුවෙන් හරි වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ගෙදෙට්ට වෙලා විවේකයෙන් ඉන්න පුළුවන් නම් පහසුයි. නමුත් මේ ඔසවගත්ත බරක් තියෙනවනේ. ඉතින් ඒක ඇදගෙන යන්න වෙනවනේ. ඉතින් එතකොට බලන්න අන්න ඒ වැඩ කටයුතු කරන ගමනුත් ඔය කියන විවේකෙ ළඟා කරගන්න පුළුවන්ද කියන පරීක්ෂණයට තමයි දැන් කාලය වෙලා තියෙන්නේ. එතකොට ඇත්තරම ගත්තොත් අර අපි ඒවලි සඳහන් කරා වගේ අර මාළු මාකට් එකේ භාවනා කරන කතාවනේ ඔය කියන්නේ. ඉතින් ඒ කාල වේලාවේදී ඒ වැඩ කටයුතු කරත් ඒ වෙහෙසෙන් නැතුව වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ වෙහෙස මුලදී එනවා. නමුත් ටිකෙන් ටික හුරු වෙනකොට අර ඔහෙ කරගෙන යනවා. හරි උනන්දුවෙන් කරනවා. බැලුවාම පේන්නේ හරි උනන්දුවෙන් කරනවා වගේ. නමුත් ඇත්තටම ඇතුලේ ඇති උනන්දුවක් නැහැ. නමුත් වෙනදා වගේම කරනවා. හෙටත් ඒක කරනවා. අනිද්දාත් ඒක කරනවා. ඊට පස්සේ දවසෙත් ඒක කරනවා. අර විදිහටම කරනවා. උනන්දුවෙන් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ දෙවියෝ බ්‍රහ්මයෝ පවා ඇවිල්ලා වඳිනවා. මොකක් සඳහන්ද වඳින්නේ? මෙන්න මේ පුද්ගලයා මේ කරන වැඩේ අපිට පේන්නේ නැහැ. මේ පුද්ගලයා මේ ධානයක් වඩනවා. හැබැයි ධානේ වඩන අරමුණ අපිට පේන්නේ නැහැ. ඒකෙින්ද දුර තියාම දැන් නමස්කාර කළා කියනවා. නමෝ තේ පුරිසාජන. නමෝ තේ පුරිසුත්තම. ඔන්නෝම කියලා කියනවා මොකද්ද? ඔබ යම් කිසි අරමුණක් සඳහා ධානයක් වඩනවාද? ධානේ අපිට පේන්නේ නැහැ. දැන් අපිත් ඒ වගේ ධානයක් වඩනවා. හැබැයි එකක් මතවත් පදනම් වෙච්ච ධානයක් නෙමෙයි. ඉතින් ඒ ධානේ වඩාගෙන යනකොට ওই විදිහට සිතට උනන්දු ඇති කරගෙන මේක නැවත නැවත මේ බැඳගත්ත වෙරේ ගහන්නත් වෙනවනේ. ඒ වෙරේ ගහන ගමනුත් මේ ප්‍රතිපදාවට යොමු වෙන්න කියලා පුළුවන්ද කියලා බලන්න. ඉතින් අනිත් පැත්තෙන් ඔය දැන් ඔය කාලය ඇවිල්ලා තියෙන ඉතින් ඒ වෙරේ ගහන ගමන් ඕක වඩන කාලයක් තමයි. ඉතින් ඒ කාලෙදී බලන්න මට මේ වැඩ කටයුතු කරනකොට කොච්චර වෙහෙසක් එනවද? දැන් අර වේගෙම්ම දුවනකොට කොච්චර වෙහෙසක් වෙනවද? ඒ පුද්ගලයා දුවන වේගෙම මමත් දුවලා බලන්න පුළුවන්. ඒගොල්ලන්ට එන වෙහෙසයි මට එන වෙහෙසයි සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඉතින් උදාසීන වෙනවනේ මේ දැන් ඔය මේ ධර්මයේ සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ කොච්චර පැය කීපයයි ඉනි විවේක ගත්තේ. අතුරු වෙලාව ඔක්කොම මේ යහපත සඳහා, මේ සත්‍යයන්ගේ යහපත සඳහා ඒ වැඩ කටයුතු කරා. දෙවිවරුන්ට වෙලාවයි, මනුස්සයන්ට වෙලාවයි, හැතැම්ම ගණන් පයින් ගියා. ඉතින් ඒ වෙලාවේදී උදාසීනව ඉන්න තමයි කැමැත්ත තියෙන්නේ. අර මුලින් හිතුවයි කියන්නේ මේක දේශනා කළ වැඩක් නැහැ, මුන්ට මේක තේරුම් කළා දෙන්න අමාරුයි කියලා. නමුත් අන්න මුළු ජීවිත කාලෙම මේක වෙනුවෙන් කැප කරා. ධර්මයේ වෙනුවෙන් කැප කරා. අන්න ඒ වගේ මේ වැඩ කටයුතු කරනකොට වෙහෙසක් එනවා. නමුත් ටිකෙන් ටික පුරුදු කරනකොට අර වෙහෙස අඩු වෙන ප්‍රමාණය දකින්න පුළුවන්. අර සාමාන්‍ය දුවන පුද්ගලයෝ ඕක වෙහෙස සංසිඳෝගන්නේ මද්‍රව්‍ය වලින්, දුරාචාරවලින් වගේ දේවල්ලින් ඒ වෙනුවට අච්චර දිව්වත් ඇති වෙහෙසක් නෑ කියන ස්වරූපයක් ලංකරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් පරීක්ෂණ කිරීමෙන් නැවත නැවත කිරීමෙන් නැවත නැවත ඒ පිළිබඳ උනන්දුවක් ඇති කර ගැනීමෙන් කරන්න පුළුවන්. ඉතින් එහෙම කරලා බලමු නේද?
එහෙමයි සොයනස. සොයනස කියපු දේ මට තේරුණා. මේ බොහොම පින් සොයනස, ස්තුති අවසරයි.
තව කවුරුත් මතක් එහෙම ඉසවිලා නැහැ ස්වාමීන් වහන්සේ. මම නැවතත් ඉල්ලා සිටිනවා සහභාගී වෙලා ඉන්න අයගෙන් ප්‍රශ්න ගැටළු තියෙනවා නම් කරුණාවෙන් ඉදිරිපත් කරන්න කියලා.
සද්ධානුසාරි ධම්මානුසාරි වගේ එකක් එහෙම නැහැ අදනේ.
දැන්සම දුසක් හිතලා ඉදිරිපත් කරන්න.
හොඳයි හොඳ. එහෙනම් අපි අවසන් කරමු ඉතින් නැත්තන් නේද? වෙලාවත්
මං රාජිකාවෙන් ගෞරව නිලා සිටිනවා වැඩසටහන සමාප්තිය කරගෙන යන මිස තෙරුවන් සරණයි ස්වයන් වහන්සේට නිතුක් නිරෝගී සුවපත්
තෙරුවන් සරණයි.
බොහොම පින් බොහොම සුති නදී. මම නලින් කට ආරාධනා කරනවා අද පුණ්‍යානුමෝදනාව සිද්ධ කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්න අවස්ථාව අපට සලසන් කිව්වා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, පුණ්‍යානුමෝදනා කිරීමට අවසරයි.
හොඳයි.
අප හැම දෙනා ගැනම කරුණාවෙන් ඔබ වහන්සේලාගේ වටිනා කාලය කැප කරලා හරවත් අනුශාසනාවක් කරා. ඒ වගේම තවදුරටත් සතිමත් පුහුණුව දියුණු කිරීමටයි, මාර්ගයේ තව පියවරක් ඉදිරියට යාමටයි අවශ්‍ය වටිනා උපදෙස් ලබා දුන්නා. ඒ වෙනුවෙන් අප සියලු දෙනාගේම කෘතවේදී ගෞරවය පිරිනමනවා. අද දිනේත් අපි මේ රැස් කරගත්තව සියලුම කුසල් ආරාණ්‍ය සේනාසනයේ පූජනීය ලොකු ස්වාමින් වහන්සේටයි. නම කියන අවසරයි ධම්ම කුසල ස්වාමින් වහන්සේටත්, ධම්ම සාගර ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත්, අප සියලු දෙනාටත් අනුමෝදන් වේවා. ඒ වගේම දෙවියොත් ඥාතීත් සියලුම ලෝක සත්‍යයෙන් සමගත් මේ කුසල් බෙදා ගනිමු. එත්තාවචාචාදී ගාථා සච්චානා කරලා, එත්තාවචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම්